දවසේ නවත්තු තැන ඉඳන් බලාගෙන යමුනේ පංචමී විභක්තියම තියෙන පංචමී යෙදීම් ටික නේද චතුත්ථිය කතා කළා ඒ වෙනකන් ගැටලු තියෙනවද මොනවා හරි කලින් කතා කරපු ටිකේ මොනවා හරි ගැටලු තියෙනා ඉක්මනට අහන්න බලන්න නම් නැතු වෙති ඊළඟට යමු නේද පංචමී යෙදෙන තැන් අපි ඔක්කොම නෙවෙයි කතා කරේ පංචමී විභක් දැන් මේ විභක්ති ගැන පළවෙනි පොතට අපිට භාෂාවතරණේ පළවෙනි පොතට අවශ්‍ය යෙදීම් ටික විතරයි මේ විභක්ති සම්බන්ධව කතා කරගෙන ගියේ ඊට වඩා තව යෙදීම් තියෙනවා ඒවා අපි පස්සේ කතා කරනවා ඒ සුදුසු තැනදී එතකොට තුන්වෙනි පොතේ තමයි භාෂාවතරණේ පොතර නම් තුන්වෙනි පොතේ තමයි ඉතිරි යෙදීම් ටික කතා කරන්නේ අපි දැනට අවශ්‍ය ටික කතා කළා ඒ නිසා ඉතින් දෙවෙනි පොතේදී විශේෂ දෙයක් ආවොත් මම ඒ තැන්වලදී කියන්නම් දැන් ඒ නිසා අපිට පළවෙනි පොත ඉවර වෙනකන් ඒ අවශ්‍ය ටික කතා කරලා තියෙනවා හරි එහෙමනම් පංචමී විභක්ති යෙදීම් කවුද පටන් ගන්නෙ එකක් කියමු බලන්න ඥාන ධම්මායස්ම
යමකට
දිය වෙනවාද? ඒ දිය වෙන දේ පංචමී. ඔව්. ඒ කියන්නේ කවුරුන් හරි කෙනෙක්ගෙන් අපි බය වෙනවා නම්. ඒ බය වෙන්නේ කා කෙරෙන්ද? කාගෙන්ද බය වෙන්නේ? ඒ කෙනාව තමයි පංචමී තියෙන්නේ. එහෙම නැත්නම් බය වෙන කෙනා හැමෝනේ. බය වීමට ලක් වෙන කෙනා හැමෝ නෙවෙයි. බය වෙන කෙනා කාගෙන්ද බය වෙන්නේ? ඒ කෙනාව පංචමීන් තියෙනවා. ඒකට උදාහරණයක්. සොරාගෙන් බිය වෙනවා. කවුද? දරුවා සොරාගෙන් බිය වෙයි කියලා කොහොමද කියන්නේ චන්ද කිද්දිය දරුවා දාරකෝ
චොරම් බාය
බායති හරි දරුවා සොරා කෙරින් බිය වෙයි හරිනේ පැහැදිලි තව ප්‍රධාන අර්ථයක් තියෙනවා පංචමී ප්‍රධාන යෙදීම යම් තැනකින් වෙන්වීමක් ගැන කියවෙනවා යම් තැනකින් නම් වෙන් වෙන්නේ ඒ වෙන් වෙන තැන තමයි අපි පංචමයේ තියෙන වෙන් වෙන කෙනා හැම වෙලේම මේකත් මතක තියාගන්න ඕන යම් තැනකින්ද වෙන් වෙන්නේ ඒ වෙන් වෙන තැන හෝ කෙනා කවුරුන් කෙරෙන්ද වෙන් වෙන්නේ උදාහරණයක් විදියට අපි කියමු වැද්දා කැලයින් ගමට එයි වැද්දා කැලයින් ගමට එයි එතනදී වැද්දා කියන්නේ වෙන් වුණ පුද්ගලයා එයා වෙන් උනේ කොතනින්ද කැලයෙන් අනේ කැලයෙන් කියන ಪದේ අපි සිංහලෙන් බොහෝ විට යෙන් ඒ වගේ ಪದ විදියට කියවෙන්නේ කෙරෙන් කියලා හිම නැත්නම් නිපාතයකින් කියවෙනවා ඒ කොයි විදියට හරි ආවොත් ඒ යම් තැනකින් නම් වෙන් වෙන්නේ ඒ වෙන් වෙන තැන හෝ එහෙම නැත්නම් යම් කෙනෙක් කෙරෙන් වෙන් වෙනවා නම් ඒ කෙනාව අපි පංචමෙන් තියන උදාහරණයක් අරකම අපි පරිවර්තනය කරමු බලන්න කවුද වැද්දා කැලෑවෙන් ගමට එයි. හරි. ව්‍යාධු කියලා කියන්න පුළුවන්.
දැන් ව්‍යාධු වඩම්හා
ගමට එයි.
ගාමං ආගච්ඡති.
ආගච්ඡති. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තව යෙදීමක් පංචම යම් තැනකින් ගන්නවා නම් එතනත් ඇත්තටම අර වින් වී මාතේම තමයි අපි හිතමු ලිඳෙන් වතුර ගන්නවා නේ ඒ වගේ තැනක් ඔව් කඩයෙන් බඩු ගන්නවා ඉගෙන ගන්න ඔව් ඒ තැනත් අපි ඒ ගන්නේ යම් තැනකින්ද එතකොට ඒ ගන්නාදී අතනින් වින් වීමක් නේ ඒ අර්ථයෙන්ම අපිට ගන්න පුළුවන් හරි එතකොට
ලිඳට
උදපාන කියලා කියනවා කූප කියලත් කූප කියන්නම් ඔව් කූප කියලා විඳලත් කියන උදපාන කියලත් කියනවා. එතකොට කූපම්හා උදකං ආහාරති. එහෙම නැත්නම් ගන්හාති කියලා කියනවා. එතකොට ලිඳෙන් වතුර ගනි කියනවා. ඉතින් කවුරු හරි වනිතා කවුරු තව යෙදීම ශිල්පයක් වගේ දෙයක් අපි ගන්නවා නම් ඉගෙන ගන්නවා නම් ඒ ශිල්පය ලබන්නේ කාගෙන්ද? ඒ ශිල්පය දෙන කෙනාව අපි පංචමීන් තියෙනවා. කොහොමද? ගුරුවරයාගෙන් ඉගෙන ගන්නවා. ගුරුවරයාගෙන් ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ශිල්පය ගනි. ශිල්පයට අපි සිප්ප කියලා කියනවා. කොහොමද එතකොට සිප්පං ගන්හාති? කොහොමද ඔක කියන්නේ ගෝතම නන්දයස්ම ආචරියම්හා ඔව් සිප්පං ගන්හාති සිප්පං උග්ගන්හාති කියලා අපිට ගන්න පුළුවන්. හරි. තව යෙදීම
විභජනාපින්
ඔව් එතකොට කොහොමද ඒකේ තේරුම කිව්වේ? යමකට වඩා වැඩි කියන අර්ථය. එතකොට ඒ තැනකදී බොහෝ සෙයින් විභජනාර්ථය කියලා එකට අපි කියන්නේ විශේෂයෙන්ම ඕක යෙදෙන්නේ තර තම ආදී ඒ වැඩි කියන අර්ථයේ පදවලින් පද තියෙන වචනත් එක්ක. දැන් ගන්න විදිහට පාපතරෝ කියද්දි අපි කියනවා මෙයාට වඩා මෙයා පාපතරයි. අන්න ඒ වගේ කියලා කියනවනේ. ඒ කියන අවස්ථාවක කාට වඩාද පාපතර කියලා අපි කියනවනේ. එතකොට ඒ කාට වඩාද කියන පදේ අපි පංචමින් තියෙනවා. ඒක මතක තියාගන්න. කොහොමද අපි කොහොම දෙන්නේ ගණන් කියනවා අපි තිස්සෝ දත්තෝ කියලා. දෙන්නම පාපී වැඩ කරන දෙන්නේ. එහෙම නැත්නම් සාසනීය ටිකක් ප්‍රකට නන්දයක් අපි ගමු නේද? කෝකාලිකට වඩා තෙව්දත් පාපතරයි. කොහොමද අපි කියන්නේ? අපි බික්කු කියන වචනේ දාලාම කියමු. කෝකාලික භික්ෂුවට වඩා දෙව්දත් භික්ෂුව පාපතරයි. වඩා පාපතර. එතකොට පාපතරයි. කොහොමද එතකොට අපි කියන්නේ? කෝකාලිකතෝ ඊතෝ ප්‍රත්‍ය පංචමෙන් අපි වැඩිපුර යෙදෙනවා ඔය යෙදීමේදී. තෝ ප්‍රත්‍ය එහෙම නැත්නම් කෝකාලිකම් හා දේවදත්තෝ පාපතරෝ හෝති. වැදගත්නේ. එතකොට කෝකාලිකට වඩා කියන එක අපි කිව්වේ කෝකාලිකම් හා එහෙම නැත්නම් බොහෝ විට කෝකාලිකතෝ කියලා පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍ය. පැහැදිලිනේ. අපට ඒකේ අර්ථය පැහැදිලිනේ.
ඒකයි
කෝකාලික තමයි පංචමී. ඔව්. කාට වඩාද පාපතර වෙන්නේ? ඒ කෙනා තමයි පංචමී වෙන්නේ. ඒ අනික් කෙනා ඉතින් උක්තපදේනේ වාක්‍යයේ එක් කොහොමත් ප්‍රථමානේ.
ඒ හොති එතකොට දක්ෂතර වෙන්නේ يعني පාපතර වෙන්නේ අරක ආඛ්‍යාත පොදු මතේ ඉඳලා එතන
ප්‍රථමා කොහොමද?
ප්‍රථමා.
පාපතර පදේ කොහොමත් ප්‍රථමා. මොකද ආඛ්‍යාත පූර්ණ හෝති පදයන් තියෙන්නේ.
පාපතර කියන්නේ ඇයි පාපතර වර්ණය කියන්නේ?
පාපතරෝ පාපතරා පාපතරං බුද්ධ ශබ්දේ වගේ.
පාපතරෝනේ. පාපතර කියන්නේ දේවදත්ත කියන එක අටවාවේ තිබෙන නිසා
ප්‍රථමාවෙන් තිබෙන නිසා පාපතරෝ කියලා. අපි හිතමුකෝ දැන් චබ්බග්ගියා කියලා ඔක බහුවචනේ තිබෙනම් පාපතරා හොಂತಿ.
හොಂತಿ කියන්නේ නැතුනක් තමයි නැත්නම්
ඒත් ඇති. පාපතරෝ කියලා තිබ්බත් අර්ථය තේරෙනවා. ඒක පැහැදිලි නේ නේද? කැටල
තියෙනවා.
පාප ඔව් තම දැන් ඔකේ ප්‍රත්‍ය පහක් ගැන කියනවා. ඒවා අපි විස්තර පස්සේ කතා කරමු. තර තම ඉස්සික ඊය ඊට කියලා මේ එකිනෙකට වඩා වැඩි වෙන මට්ටමේ විදිහේ ප්‍රත්‍ය ටිකක් ගැන කියනවා. පාපතර පාපතම පාපිස්සික පාපිය පාපිට්ට කියලා පද පහක් හැදෙනවා. ඕකේ ඒ වැඩි වෙන පිළිවෙලටම තමයි මේ පිළිවෙල තියෙන්නේ. පාපතර කියන එකට වඩා ලොකුයි පාපතම කියන වචනේ. ඒ කියන්නේ අරට වඩා පාපියෙක්. ඊටත් වඩා පාපියට පාලියෙන් කියනවා පාපිස්සික කියලා. පාපිස්සිකෝ. ඊටත් වඩා පාපියට පාපියෝ කියලා කියනවා. ඊටත් වඩා ලොකුම පාපියට ලෝකේ ඉන්න පාපිට්ටෝ කියලා කියනවා. ඒවා අපි පස්සේ කතා කරමු වැඩි විස්තර. දෙවෙනි පොතේදී. දෙවෙනි පොතේ තද්දිත පාඩමේදී ওই ටික එනවා. ඔය ප්‍රත්‍ය ඔක්කොම කියවෙන්නේ නැහැ. එතන දෙකක් කියවෙනවා. ඉතිරි ටික මම එතනදී කියන්නම්. හරි.
හේතු
අර්ථයේ පංචමියයි දෙනවනේ. හේතුෙන් කියන අර්ථයයි. කොහොමද? උදාහරණයක් අපි ගත්තොත් ප්‍රසිද්ධ උදාහරණයක් මට මතක කලින් කියනන් කිව්වේ පටිච්ච සමුප්පාදයේ උදාහරණයක් නේද? අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. එතකොට නිරෝධ පදේ පුල්ලිංගයි. එතකොට අවිජ්ජා නිරෝධා කියනකේ තේරුම ඒක සමාස වෙලා තියෙන නිසා අර්ථය ටිකක් පැහැදිලි මදි වෙයි. අපි පස්සේ අවිජ්ජාය නිරෝධා කියන එකයි අර්ථය. අවිද්‍යාවගේ නිරෝධයෙන් කියන එකයි අර්ථය. එතකොට අවිජ්ජා නිරෝධා කියනකේ තේරුම අවිද්‍යාවගේ නිරුද්ධ වීම හේතුවෙන් සංඛාර නිරෝධෝ සංස්කාරයන්ගේ නිරෝධය වෙයි. නිරෝධෝ හෝති කියන එකයි. හෝති පදේ එතන නැහැ. ඒතර හෝති පදේ අපි අර්ථ විදිහට ගන්න ඕන. අවිජ්ජා නිරෝධා අවිද්‍යාවගේ නිරෝධය හේතුවෙන් සංඛාර නිරෝධෝ. ඒ තව ඉතින් පාඩ තියෙනවා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා කියලා තියෙන්නේ නේද? හරි. පැහැදිලි නේ කනේ? ඒකට ඒක මතක තියාගන්න. හේතු අර්ථය. ඒකට හේතුවෙන් කාරණාවෙන් කියන අර්ථේම පංචමිය යෙදලා තියෙනවා. ඒ ටික විතරද දැන්ට දීලා තියෙන්නේ? ඇති නේද? දැනට ඒ ටික ඇති. හරි. එහෙනම් තව එකක් ගැටලු තියෙන එක මට අහන්න බලන්න.
විභජනාර්ථය
කියලා කියන්නේ විශේෂයෙන්ම අර සංසන්දනය කිරීමකදී කියන්නේ කියවෙන්නේ. සංසන්දනය කරද්දී එක්කෙනෙකුට වඩා තව කෙනෙක්, එක් දෙයකට වඩා තව දෙයක්, මේ ගුණයෙන් වැඩි මේ ගුණය තියෙනවා, අන්න ඒ වගේ කියන අවස්ථාව.
එතන සාමාන්‍ය දැන් අර දැන් බුද්ධ ශබ්ද වර්ණගෙන විදිහට නෙමෙයි කියලා වර්ණගෙන
මොකද්ද?
දැන් අර බුද්ධ රක්කිතෝ ධම්මකතරෝ හෝති
බම්. ඔව් කොහොමද තියෙන්නේ? ධම්ම රක්කිතෝ නෙවෙයි, රක්කිතතෝ වෙන්න ඕන. එහෙමනම් ඔව් රක්කිතතෝ කියලා තිබ්බනම් හරි. එහෙම නැත්නම් රක්කිතම් හා වෙන්න ඕන.
ධම්ම රක්කිතම් හා රක්කිතතෝ.
ඔව්
අවසරසත් මේ පංචමයේදී
නෑ ඒ මම කියපු එක එහෙනම් පටල ගන්න එපා. අපි කෙටි නම් දෙකක් ගමු. තිස්සෝ දත්තම් හා දත්තම් හා දක්ඛතරෝ හෝති. මම මෙතන ලියන්නම්කො ඊළඟ පෙර. හරි. දැන් මේක දත්තම් හා දත්තට වඩා කියන එකයි අර්ථය. එහෙම නැත්නම් දත්තතෝ කියලායි අර්ථය ගත්තේ. තෝ ප්‍රත්‍යයක් තියෙනවා පංචමී කියලා අපි කතා කළා මතකයි. කීවෙනි පිටුවේද? තෝ ප්‍රත්‍ය පංචමී අර්ථය. කොහෙද? ඔව්. ඉතින් නම අකාරාන්තයි. ඔව්. මේ ප්‍රථම ඒක වචනය. මේක ප්‍රථමාන
මේ අතර කියන එක ආඛ්‍යාත
පොරේ. මේක දැන් මේ ක්‍රියාපදය. ආඛ්‍යාතේනි. එතකොට මේක ආඛ්‍යාත පූර්ණය. මේක උක්ත පදය. මේක තමයි විභජනාර්ථ පංචමී. පැහැදිලිද?
ඊතරේක තව ප්‍රත්‍යයක් තියෙනවා සම.
ඔව්. දැන් පිළලා ගන්න පොයි අමතක වෙලාද නේද?
දැන්
ජීවෙන අන්තිම හරියනේ අන්තිම මේ තියෙන 99 පිටු තියෙනවනේ හා ඒක තමයි මේ තියෙන්නේ හරි මේක දැන් අපි විභක්ති කියාගෙන යද්දි එතනදී මේ තෝ ප්‍රත්‍ය දාලා කියන්නේ නැහැ තේරුණාද මේක වෙනම මේක නිපාතයක් මේ පදේ හැදුනයින් පස්සේ මේක නිපාතයක් කියලා සලකන්නේ ඒක ආයේ ඒ විදිහටමයි තියෙන්නේ දත්තතෝ කියන එක දත්ත කෙරේ ඒක අපි දත්ත කියලා ඉතින් මේ වෙනම වර්ණගන් ඉතින් යන්නේ නැහැ දත්තෝ දත්තා එහෙම ගිහිල්ලා පංචමිය කියද්දි දත්තතෝ දත්තම්හා දත්තා දත්තම් එහෙම කියන්නේ දීමගත් දත්ත තෝ පදේ වෙනම හැම නාම පදයකින්ම යෙදෙනවා කියලා කියලා තියෙනවා. සර්වනං
අභියෝග දැන් කියවෝ මේ දත්තෝ බුද්ධරක්ෂිතම් කියවෝ එතකොට ඒක මේ අර ඒ තෝ ප්‍රතිදානක බුද්ධරක්ෂිතතෝ
රක්ෂිතතෝ දැන් තයන්නින් ඉවර වෙන එක තව තයන්නක් තෝ ප්‍රත්‍ය වෙනම එකතු වෙන්නේ බෑ තේනවනේ දැන් දත්ත කියලා තිබුණා නම් දත්තතෝ දැන් බුද්ධ කියලා තිබුණා බුද්ධ ඉතින් කෙටි වචනී කියලා වලට තෝ යන්නක් එකතු ගන්න තියෙනවා ඉතින් එච්චර රාක්කිතෝ දැන් වැඩි වෙන්නේ නැහැ තෝ ප්‍රත්‍ය අලුතින් එකතු වෙනවා දැන් නම මොකද්ද දත්තනි ඒකට තෝ ප්‍රත්‍ය එකතු වුණා දත්තතෝ දත්ත කියලා පැහැදිලි නේද? ගැටලුවන්නේ ඒ කොටස අමතක වෙලා තියෙන එකයි. පිටුව බලා ගන්න
ඕනේ නමකට
ඕන නමකට දාන්න. හරි. බහුවචනෙත් තියෙනවා. බහුවර්ථිනුත් තියෙනවා. මෙතන බහුවචනය අපිට කියලා කියන්න බෑ දැන්. එක නමක් ගත්තී. දත්තලා කෙරෙන් කියලා කියන්නේ නැහෙනේ. මනුස්සතෝ කියලා කිව්වොත් මිනිසා කෙරෙන් කියන්නත් පුළුවන් මිනිසුන් කෙරෙන් කියන අර්ථයක් තියෙනවා දෙකම තියෙනවා ඒක වචන බහු වචන දෙකීම තෝ ප්‍රත්‍ය යෙදෙනවා හරි ඇති වෙනා නේද නැත්තම් වෙලා යනවා තව ගැටලු තියෙද තිබුණොත් අපි අහමු හරි ඊළඟට එමුනම් චට්ටියේ යෙදීම් ටික මුල්ම යෙදීම කවුද කියනවා චන්දතුමන අයස්ම නේ ප්‍රධාන යෙදීම සාමි සාමිස්මින් චට්ටි නේද සාමි අර්ථයේ චට්ටි සාමි අර්ථය කියලා කියන්නේ අයිති හංගවන අර්ථයේදී ඉතින් අපි සිංහලෙන් නම් ගේ කියලා කොටසක් එකතු කරන්නේ සිංහලෙ පුතාගේ අම්මාගේ අන්න ඒ විදිහට පාලියේදී ස කියලා ප්‍රත්‍යක් ඒක වචනේ නම් ප්‍රත්‍ය බහුවචනේදී එකතු වෙනවා වචනෙට එවයි පොඩි වෙනස්කම් ඉතින් වෙනවා. එතකොට ඒක ඉතින් විස්තර කරන්න ඕනේ නැහැ. දැන් ගොඩක් අපි කතා කරලා තියෙනවානේ. අයිති ගැන කියන්න. එමතිගේ පුතා. අමච්චස්ස පුත්තෝ. ඒ වගේ. එමතිගේ කියන පොදේ චට්ටි. තව යෙදීම.
රාශිය.
රාශි. ඒ මොනවා ගෙන්ද මේ රාශිය හැදිලා තියෙන්නේ කියන අර්ථයේ මොනවාගේ රාශියක්ද කියන අර්ථයේ තමයි අපි චට්ටි පදේ යොදන්නේ කොහොමද වී රාශිය කියලා අපි කියනවා වී හීනං රාසි කියලා කියනවා වී හීනං රාසි වී රාශියක් ඒක අපි ප්‍රථමාවෙන් එහෙම තියන්නේ වී හි රාසි කියලා කියන්නේ වී හීනං රාසි තමයි වචනේ යොදන්නේ පැහැදිලි නේද එතකොට අපි තුමුකෝ සමූහයක් සමූහාර්ථයේත් ඔක ඒ විදියයි අපි තුමුකෝ ශිෂ්‍යයන්ගේ සමූහයක් ශිෂ්‍යයන්ගේ කොහොමද කියන්නේ සිස්සානං රාසි එතනක බොහෝ විට බහුවචන පදයේ දෙන්නේ චට්ටි බහුවචනය එතකොට භික්කූණං රාසි භික්කූණං සමූහෝ ඒ විදියටයි අපි කියන්නේ භික්කූණං සමූහෝ සංඝෝණං භික්ෂුන් වහන්සේලාගේ සමූහයක් සංඝයා නම් වෙයි සංඝපදී හරි පැහැදිලි ඉන්නේ එතකොට නේද ඇති එක නේද? තේරෙනවනේ. ඒක වචනේ යෙදෙන්න අමාරුයි නේද? කොහොමද යෙදෙන්නේ? ගොඩකගේ රාශියක් ඉතින් එහෙම යෙදෙන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්. ඒක පාරමන මතක් වෙන්නේ නැන්නේ. අපිට ඒක වචනෙන් කියන්න අමාරුයි. කොහොමද කියන්නේ දැන්? සිස්සස්සරාසි කියලා අපි කියන්නේ නේ. ශිෂ්‍යින්ගේ සමූහයක් කියන නිසා ශිෂ්‍යයාගේ සමූහය කියලා කියන්නේ නැහැ නේ සිංහලෙද? ශිෂ්‍යයාගේ සමූහය කියලා කියන්නේ නැහැ නේ. අර්ථය කියලා පින්නේ ඒක. ශිෂ්‍යින්ගේ සමූහය කියලයි කියන්නේ. සිංහලෙන් තියෙන්න පුළුවන්. පාලියෙත් එහෙම යෙදෙන තැන් තියෙන්න පුළුවන් ඇතැම් විට. ජනස්ස සමූහෝ ජනපදේ සමූහාර්ථ ඒක වචනයි. පාලියේදී ජනතා කියන පදේ ජනස්ස සමූහෝ කියලා යෙදෙනවද කියලා ඉතින් පොඩ්ඩක් දැන් ඔයලා බලන්නනේ. ජනානම් සමූහෝ කියලා තමයි යෙදෙනව ඇත්ති කියලා හිතෙන. ජනානම් සමූහෝ. හරි. ඊටෙන් පොඩ්ඩක්
එහෙම
යෙදෙන්න බෑම කියලා කතාවක් කියලා නේ. ඒක වචන බහුලව යෙදෙන්නේ බහුවචනෙ කියලා මතක තියාගන්න. හරි. පක්කීනම් සමූහෝ. ඒ වගේ. හරි. ඇති. ඊළඟ එක. සන්තිකං කියන පදයත් එක්ක මේකත් ගොඩ දෙනෙක් සමහර විට පටලා ගන්න තැන. ඒක නිසා මතක තියාගන්න එක හොඳයි. වෙත යනවා වගේ කියන අර්ථයකදී කොහොමද ශිෂ්‍යා ගුරුවරයාගේ වෙත යයි කියලා කියනවනම් ඕක කියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් අපි සිස්සෝ ආචරියන් උපසංකමති උපසංකමති මෙහෙම තියන්නත් පුළුවන්. කවුරු වෙතද යන්නේ ඒ පදය ද්විතියාවෙන් තියන්නත් පුළුවන්. මේකත් හරි. සිස්සෝ ආචරියන් උපසංකමති ශිෂ්‍යා ගුරුවරයාගේ වෙත යයි. හරි. තව කියන්න පුළුවන් ක්‍රමයක් තමයි කාගේ වෙතද යන්නේ ඒ පදේ අපි චට්ටියෙන් තියලා සම්තිකං කියන පදේ කියනවා. සම්තිකං ගච්ඡති හැවි ඒ විදිහට තියෙනවා. ඉතින් ඒකත් හරි. ක්‍රම දෙකම හරි.
චට්ටියෙන් ආවොත් තනියම
සම්තිකං පදේ එක ආවොත් චට්ටියෙන් එන්න ඕන. එහෙම නැතිව වෙත ඉලඹිනවා වගේ ක්‍රියාපදයක් එක යෙදුනොත් ද්විතියාවෙන් එන්න ඕනේ. හරිනේ නේද? ගැටලුයිද? තව නිද්ධාරණාත්. ඒ මොකක්ද? අලුත් වචනයක්ද නිද්ධාරණාර්ථේ? වචනේ අලුත් වුණාට ඉච්චර බය වෙන්න දෙයක් නැහැ. නිද්ධාරණේ කියලා කියන්නේ පිරිසක් අතරින් පිරිසක් හෝ සමූහයක් අතරින් එකක් වෙන් කරලා කීම. එක දෙයක් උදුරලා අරගෙන විශේෂණ විශේෂ කරලා පෙන්වීම. උදාහරණයක් ඒක සිංහලෙන් අපි කියන්නේ අතරින් කියන වචනේ. සිංහලේ ඒ අතරින් කියලා පදයක් ගන්න. එතකොට ඒ පිරිසක් අතරින් ඒ මොන දේවල් අතරින්ද කියන පදේ චට්ටියෙන් හෝ සප්තමියෙන් තමයි තියෙන්නේ. කොහොමද උදාහරණයක් අපි කියනවා භික්ෂූන් වහන්සේලා අතරින් ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ එහෙමද වාක්‍යයක් දීලා තියෙන්නේ. එහෙනම් වෙන එකක් ගමුනේ. ඔව් ප්‍රඥාවන් වඩා ප්‍රඥාවන්ත වෙනසේක. එහෙම කියනවා නම් භික්ඛූසු සාරිපුත්ත මහතේරෝ පඤ්ඤාවන්ත තමෝ හෝති ප්‍රඥාවන්ත තම වෙයි අත් බොහෝ ප්‍රඥාවන්ත වනසේක කියන එකයි තේරුම. පැහැදිලිද? එතකොට අපි එහෙම නැතුව තව වාක්‍යයක් ගත්තොත් අපි ශිෂ්‍යෝ පිරිසක් ඉන්නවා ඒ අය අතරින් ඔන්න දක්ෂම කෙනා අපි නමක් දෙමු කවුරු හරි 30. සිස්සේසු 30 දක්ඛ තමෝ හෝති. ඔය පදේ බොහෝ විට මෙන්න මේ තම කියන පදේ එක බොහෝ විට යෙදিলা තියෙනවා. දක් නාම පදයක් කියනවා ඒ ಗುಣ පදයක් අතරම ಗುಣ නාමයක් දක්කතම විසිට්ටතම අන්න ඒ වගේ පදේකුත් එක්ක බොහෝ විට මේ නිද්ධාරණ චට්ටි සත්තමි දෙක යෙදෙනවා. එතනක මතක තියාගන්න තියෙන්නේ ඒ කවුරුන් අතරින්ද කියන පදේ. කවුරුන් අතරින්ද, කවුරු අතරින්ද කියන පදේ කවු එන්න ඕන චට්ටි හෝ සත්තමි බහුවචනෙන් තමයි යෙදෙන්නේ. පිරිසක් අතරින් කියන අර්ථය. දක්කෝ හෝති කිව්වත් ගැටවන්නේ නැහැ. දක්ෂේක්වි ඒක වැඩිපුර බොහෝ විට අර දක්ෂතම වී ඒ වගේ තැනක බොහෝ විට යෙදෙනවා ඒ තම ප්‍රත්‍යත් එක්ක. දක්ෂ වී කියන වට වඩා ඉතින් අරක වඩා ගැලපෙනවා. ඒකට අනිත් අය ඒකට දක්ෂම නැහැ. දක්ෂ නැද්ද කියන්නේ අතරින් කියනක විශේෂණේ කරද්දි මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනේ විශේෂ කරන්න අනිත් අයට වඩා විශේෂයක්. ඒ විශේෂය පෙන්වන්න ඕනේ ඒ වාක්‍යයෙන් කියවෙන්න ඕනේ. හරි නේද? එතකොට අපි කියනවා සිස්සේසු සත්වමීන්. එහෙම නැත්නම් සිස්සානම් දෙකේම තේරුම ශිෂ්‍යයින් අතරින්. තිස්සෝ තිස්ස කියන කෙනා දක්කතමෝ හෝති. දක්ෂතමයා වි. දක්ෂම කෙනා වේ. හරි නේද? ඒක එතකොට චටි සත්තුමි දෙකින්ම යෙදෙන්න පුළුවන්.
දක්ෂයත් පුළුවන්.
බාලතමෝ හෝති. මෝඩම කෙනා. ඒ විදිහට ඕන ಗುಣනාමයක් මෙතන දාලා කියන්න පුළුවන්.
සංඛ්‍යා නාම
තමයි
බාලක. ඔව් සංඛ්‍යා නාමක් තියෙනවා.
මොකද
බාලතමෝ. මෝඩම වඩා මෝඩ. එතකොට පටමෝ හෝති. පළමු වෙනියා වෙයි. දෙවෙනියා වෙයි. ඒ විදිහට ඒ සංඛ්‍යා නාමත් යොදන්න පුළුවන්.
ගෝගාෂ්ඨම අතරින් නාවේන විශේෂ.
තව ගැටලු දී දෙක තේරෙනවනේ කතාව නේ වාක්‍ය වලදී අපි ඉස්සර හරි ඒවා සංඛ්‍යා පූර්ණාර්ථය නේ ඒක අපි කිව්වේ නැද්ද ඒක කිව්වේ නැහැ නේ ඔව් සංඛ්‍යා පූර්ණාර්ථයේ ඒ සංඛ්‍යාවක ඔව් සංඛ්‍යාවක් ගැන එතනත් දැන් පිටමකෝ මොනවාගෙන්ද පිරෙන්නේ
ඉස්සෙල්ල කිව්වේ
කිව්වනේ
පස්සේ කිව්වේ ඒක
පුරණ ඇඩ්
කරගන්න
ඕක එන්න ඒක
පුරණාර්ථයේ
චක්කිනා ඒකත් එහෙනම් මතක තියාගන්න පිරීම් පිරවීම අර්ථය යම් උදාහරණයක් විදියට රුපියාණං දී සතං රුපියල් 200ක් කියනක අපි කියන්න ඕන රුපියාණං දී සතං රුපියල් 100ක් රුපියාණං සතං ඒ 100 කියන සංඛ්‍යාව සම්පූර්ණ වෙන්නේ මොනවා ගෙන්ද තිලාණං මුට්ටි තල මිටක් ඒ තල මිට පිරෙන්නේ මොනවා ගෙන්ද ඒ පිරෙන්නේ පිරෙන දේ චට්ටියෙන් එන්න ඕන පැහැදිලි නේ
තනදී
එක වගේ අර්ථයක් තියෙනවා ගොඩක් දුරට පැදිලි මන්දි අපි හිතමුක දැන් අපි සේරුව මිටක් හදන්න යනවා මොනවාගෙන් හරි මොනවාගෙන්ද මිට හදන්නේ අපි හිතමු හාල් මිටක් හාල් මිටක් එතකොට මිට පිරුනේ මොනවාගෙන්ද හාල් වල ඉන්නේ එමනම් ඒ හාල් කියන පදේ අපි චට්ටියෙන් තියන්න චට්ටි බහුවචන තණ්ඩුලානම් පිරුනේ හැදුනේ මොකද්ද ඊට පස්සේ මිටක්නේ ඒක කොහොමද ප්‍රථම මුට්ටි ප්‍රථම හෝ ඒ ඒක විභක්තිති වෙනස් වෙන්න පුළුවන්. ද්විතියාවට ඒවට එන්නත් පුළුවන්. කොහම හෝ දැන් අපි නිකන් මේක නම් කරනවා නම් ප්‍රථමාවෙන් තමයි තියන්නේ. සහල් මිටක්. තේරෙනවද? සහල් මිටක් ගෙනාවා කිව්වොත් අන්න ඒක ඉතින් ද්විතියානේ. තේරෙනවද? සහල් මිටක් ගෙනාවා කිව්වොත් කොහමද? සහල් මිටක් තියෙනවා කියලා කියනවා නම් තණ්ඩුලානම් මුට්ටි අත්ති කියලා කියනවා ප්‍රථම. එතකොට මුට්ටි පදේ ප්‍රථම. ති මුට්ටි පදේ වෙන විභක්ති වල වර්ණ ගන්න පුළුවන් හැබැයි අර තණ්ඩුලාණන් කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. ඒක චට්ටියෙමයි තියෙන්නේ. තණ්ඩුලාණන් මුට්ටින් ආහාරති. කවුද? නාරි තණ්ඩුලාණං මුට්ටින් ආහාරති. හාල් මිටක් ගේනවා. අපි නාලි කියලා ගමුකෝ. තණ්ඩුලාණං නාලි. නාලි කියන්නේ නැලිය. සේරුවම නෙවෙයි. පාලියෙන් නාලි කියන නැලිය කියලා මතක තියාගන්න. එතකොට ඒ තණ්ඩුලාණං නාලි ආහාරති. නාලින් ආහාරති. ඒ විදිහට එන්න ඕන. ඒක වර නැගිනවා ඊට පස්සේ. නාලි පදේ වර නැගිනවා. තණ්ඩුලාණං කියන පදේ ඒ විදිහමයි. හරිනේ නේද? පූර්ණය පූර්ණා. පිරීම කියන එක. පිරීම. හරි. ඒ ටික විතරද දැන් කතා කරලා තියෙන්නේ? ඇති එනවා නේ.
මත්ටි බදත් එක්ක තියෙනවා සම් මත්ටි කියන එක.
උදාහරණ. ඔතව යෙදීම් ගොඩක් තියෙනවා. ඔය ටික විතර නෙවෙයි කීපයි කතා කරේ. චට්ටියේ යෙදීම් තව ගොඩක් තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. හරි. එමුනම් සප්තමී විභක්තියේ යෙදීම් ටික. කවුද? තේජානන්ද ආසම. කිම් බලන්නේ? ඔව්. ප්‍රධාන යෙදීම ආධාරාර්ථයිනේ. තිය ඒ ක්‍රියාව සිද්ධ කරන්න ආධාර වෙන පදය. මෙතනදී අතරම ඒ ආධාරය වෙන්නේ සමහර විට කත්‍රූට වෙන්නත් පුළුවන්, කර්මයට වෙන්නත් පුළුවන්. තේරුණාද? උදාහරණයක් ඔන්න අපි කත්‍රූ ඔන්න ගැන කියවෙන තැනක පුටුවේ හිඳි. පුරුෂයා පුටුවෙහි හිඳි කියලා අපි කියන්නේ. පුරිසෝ පීඨේ නිසීදති. එතන පීඨේ කියන පදේ ඒ ඉඳින්න උපකාර වුණ පදේනේ. හිඳීමට ආධාර වුණ පදේ. කාටද ආධාර වුණේ? පුරුෂයාට. පැහැදිලිද? අන්න ඒ වගේ ඒ ක්‍රියාව සිද්ධකරන ආධාර වුණ පදේ අපි සප්තමියෙන් තියෙනවා. තව ගැටු තියෙදී ඒ වගේම අනිත් පැත්තත් මතක තියාගන්න ඕන. මේ දැන් කර්මපදයට ආධාර වෙන අවස්ථාවක් තියෙනවා සත්ත්වමී පදේ. කොහොමද? පුරිසෝ පබ්බතේ මිගං පස්සති. පුරුෂයා පර්වතයෙහි සිටිනා මුවාව දකිනවා. එතකොට ඒ පර්වතය උපකාර වුණේ පුරුෂයාට නෙමෙයි, ඒ කර්මපදයට, මුවාට. පැහැදිලිනේ? පර්වතයෙහි සිටින මුවාව තමයි දකින්නේ. එතකොට සප්තමී පදේ ඒ විදිහට කර්මපදයටත් ආධාර වෙනවා. ක්‍රියාව කොහොමද තියෙන්නේ? පස්සති කියන ක්‍රියාපදේනේ. එතනදී මතක තියාගන්න තියෙන්නේ ඒ ඇතැම් තැනක කර්මපදයටත් ආධාර වෙනවා කර්ම ඒ සප්තමී පදේ. පබ්බති මිගං පස්සති. ඒ වගේ තැනක. හරි. පැහැදිලිනේ නේද? ආපහු නිද්ධාරණාර්ථය අපි කලින් කතා කරානේ. ඔව්. කාලාර්ථ සප්තමී. කොහොමද? ඔව්. යම් කාලයක ඒ වගේ තැනක යස්මින් කාලේ. එතකොට යස්මින් සමයේ. යම් සමයේකි යම් කාලයක. යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති. තස්මින් සමයේ කියලා ඊට පස්සේ අර තියෙන ඒ සිතේ තියෙන ඉතින් ඒ නාම ධර්ම එහෙම විස්තර කරනවා නේ අභිධර්ම පිටකේදී. උදාහරණ ඉතින් මතක් වෙයි. ඒ දැනකේ යස්මින් කාලේ, යස්මින් සමයේ ඒ වගේ පදත් එක බොහෝ විට යෙදෙනවා. ඒත් එක්කම දැන් ඔය කාලය ගැන කියවෙන තවත් පද තියෙනවා. යදා, තදා. අන්න ඒ පදත් ඔක්කොම කාලාර්ථ සප්තමී කියලායි කියන්නේ. ඒකේ කෙලින්ම ඉතින් සප්තමී විභක්ති පද යන්නේ. ඒ උනාට සප්තමී අර්ථයක් තමයි ඒ වගේ තියෙන්නේ. යම් කලෙකි යදා. එහෙමත් පද තියෙනවා. සද්දමී අර්ථයක් තියෙන එක. නිපාත පද ඒවා. වර නැගින්නේ.
සදා
කිව්වත්. ඔව්. ඉදා ප්‍රත්‍ය අපි ඒව පස්සේ කතා කරමු. දෙවෙනි පොතේදී. හරි. ආපහු භාව සප්තමී කියලා එකක් කිව්වා. භාව සප්තමී. කිවෙන්නේ කියලා. ඔව් ඒතනත් ඇත්තරම කාලයක් ගැන තමයි යම් ක්‍රියාවක් සිද්ධ වෙන කාලය ගැන කියදි. කොහොමද? යම් සිදුවීමක් සිදු වෙන කල්හි තව සිදුවීමක් වුණා කියනවා සිදු වෙනවා කියලා වගේ කියද්දි අර නමින් කිව්වේ නෑ. හරි. කොහොමද? එතකොට ඒකෙදි මතක තියාගන්න තියෙන්නේ කිතක පදයක් සහ කිතක පදය සහ ඒ කිතකයේ කර්තෘ පදය. කිතකයේ කර්තෘ මේ පද දෙකම යම් අවස්ථාවක සප්තමී විභක්තියෙන් තියෙනවා. ඒ තැනක අපි කියනවා මේකේ අර්ථය ඉන්නේ කල්හි කියන අර්ථයක්. සිංහලෙදීන අපි කල්හි කියලා කියන්නේ. උදාහරණයක් අපු ගමු. කිතකයක් ගන්නවා ගච්ඡන්ත. ගච්ඡන්ත. ගච්ඡන්ත කියන එක කිතකයක්ද? මොකද්ද කිතකයක් කියන්නේ කියලා? කොහොමද? අද නෑ නේද? හරි වඩින්න ඇති. ගච්ඡන්ත කියන කිතකය. යන කිනාව අපි නමක් තියමු. කවුද? භාග්‍යවතුන් වහන්සේ. කොහොමද අපි භගවන්තනි ශබ්දය? භගවන්ත. අපි ලෝකනායක කියලා දාමු නේද? භාග්‍යවතුන් වහන්සේට කියන තවත් නමක් නේද? එතකොට ලෝකනායකයින් වහන්සේ වඩිනා කල්හි කියලා කියද්දි අපි කොහොමද කියන්න ඕන? මේ පද දෙකම සත්‍යමින් තියන්න ඕන. දැන් ඒක වචනයිනේ. පද දෙක ඈ ලෝකනායක මේටි මොකද්ද ඉවර වෙලා තියෙන්නේ? ඒ වගේ තමයි. අයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ. ක කියද්දි අයන්නෙන් ඉවර වෙන්නේ. හරි. එතකොට කොහොමද මේක වර්ණගින්නේ? මේකත් අයන්නේ ලෝකනායකේ ගච්ඡන්තේ. ඉතින් අපිට පද මාරු කරලත් ඕනනම් කියන්න පුළුවන්. දැන් ගාථාවක් එහෙම තියෙනවා හැලෙදි නේ. ගච්ඡන්තේ ලෝකනායකේ. කොහොමද? නින්නම් තානම් උන්නමති ගච්ඡන්තේ ලෝකනායකේ. කොහොමද? පහත්යෙන් උස් වෙනවා ලෝකනායකින් වහන්සේ වඩිනා කල්හි. ඒකට තේරුම ලෝකනායකින් වහන්සේ වඩිනා කල්හි පහත්යෙන් උස් වෙනවා. වැදගත්. එතකොට පදේ සප්තමියෙන් ඉන්න ඕන. සප්තමිය ඒකවචන. ඒකවචන කර්තෘ ඒකවචන නම් මේ කිතකයක් තියෙන්නේ ඒකවචනනේ. පැහැදිලි නේද ඒක? අපැහැදිලි. මේක අතීත කිතකයක් වෙන්නත් පුළුවන්. අපි ගම් භාග්‍යවතුන් වහන්සේ භගවන්ත කියන පදේ පරිනිබ්බුත කියන්නේ පිරිනිවන් පෑ. අතීත කාල මේ ත ප්‍රත්‍යනේ තියෙන්නේ. අතීතාර්ථ ත ප්‍රත්‍ය කිතක. එතකොට මේ උන්ත කියන්නේත් කිතක ප්‍රත්‍යක්නේ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. මේ යෙදීම තියෙන්නේ කිතකයක් තියෙන තැනක. එතකොට මේකේ අර්ථය අපි සත්‍යමින් තියනවා මේ දෙකම. භගවන්ත ශබ්දය සත්‍යමින්ට ගියපුවම කොහොමද එන්නේ? ඔව් භගවති කියලා පදේකුත් තියෙනවා. භගවති භගවන්තේ භගවන්තම්හි භගවන්තස්මි. එතකොට අපි මේක භගවති කියලා ගමුකෝ. භගවති මේක පරිනිබ්බුත ශබ්දය සප්තමිය. පරිනිබ්බුතේ භගවති පරිනිබ්බුතේ මහා පරිදේවෝ අහෝසි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහා ඇඬීමක් විය. තේරුණාද? හරි. මේක කොහරි සටහනක් තියෙනවා මේ භගවති පරිනිබ්බුතේ. ගොඩක් වුණනම් පස්සේ හිමීට බලන්න කොහෙද තියෙන්නේ කියන එක මට හරියටම තැන මතක නැහැ. යෙදීමකුත් තියෙනවා. හරි. භගවති පරිනිබ්බුතේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්ති. මහා පරිදේවෝ අහෝසි. මහා හැඬීමක් පරිදේවයක්. හරි.
අවසරයිසන් සර්ණන් දීප උදාහරණ දෙන්නේ මිනිස්සු නගරම් ගතේසු චෝරා ගේයන් ගච්ඡන්ති කියලා.
ඔව්.
එතකොට ඒක සර්ණන් සත්ත්වීන්දී නේ වචන දෙක වෙන්නේ මිනිස්සු ගතේසු කියන්නේ.
ඔව්. දෙකම බහුවචනයි.
කියලා මදතාවරේ ගැටලුව
මිනිස්සු ගැටලුවන්නේ. මේකේ කර්මපදේ දැන් මේක කතරූපදේනේ මේ තියෙන්නේ. සත්ත්වමී
ගියේ කවුද කියන්නේ?
ගියේ කවුද කියන එකනේ. ඒකේ කර්මපදේ ဒုတိයවට ඉන්න පුළුවන්. එක ගැටලුවන්නේ කොහොමද මේ පද දෙකම ඔව් මේකත් අපිට ගන්න පුළුවන් මෙතෙන්නම ලෝකනායකේ යම් තානං ගච්ඡanti ලෝකනායකීන් වහන්සේ යම් තැනකට වඩිනා කල්හි එහෙම ගන්න පුළුවන් හරි
කිතගේ සහයි කතු තතියාවෙන් කියන්නම්
මේ මේක මේ වෙනම ප්‍රයෝගයක් ඈ මේ ප්‍රයෝගය දැන් ඒ දෙක තතියන් ඉදෙන්න ඕන කියලා ඔතන දීලා තියෙනවා
නේද මේ භාව සත්ත්වේ කාලාරත් කෙත ගියා ඒ කัตතු තතියන්
නේ පෙරදිලා එහෙම තියෙනවා නේ සත්ත්වේ කියලා ඇත්ත තතියාවේ වෙන්න බෑ එහෙම ලියද්දි පෙරදීමක් වුණාද දන්නේ නැහැ තතියාවෙන් ඉන්නේ නැහැ. ඔයක උදාහරණේ වුණාට දීලා තියෙන්නේ සත්තමී නේද? ලියද්දි වැරදිලා. මුද්‍රණ දෝෂය. ඒක උදාහරණේ ලියාගෙන තියෙද? තතියාවෙන්ද තියලා තියෙන්නේ. ඒක නහන්න ඕන එක. උදාහරණයක් නැද්ද? සතියෙන්ද තියෙන්නේ?
නෑ ඒක
කියන්නේ ඇකි. ඈ? තස්මින් ගාමං ගති. ඒක? ගති කියලා පදයක් තතියවිනේ නේද? හරි. හරි. ඒ මුද්‍රණ දෝෂය නේද? වින ගැටලු තියෙනවද?
තස්මින් ගාමං ගතේ කියන එකකම ඒකේ තස්මින් කියන එක විතර
හිතෙමි. එහෙම පදයක් නැද්ද? ත ශබ්දය සෝ සෝ තේ තං තස්මින් ගාමං ගති හෙතෙමේ ගමට ගිය කල්හි
කල්හි කියන්නේ
ඔව් තවර්ථ තියෙනවා මෙතනදී අපි මේ වාක්‍ය ඛණ්ඩයේම අර්ථයකට ගන්න ඕන හෙතෙම ගමට ගිය කල්හි හරි ඇති නේද එහෙමනම් තව යෙදීම් කියලා තියෙද
යම් දෙයකින් අල්ලාගෙන
ආ ඒක කියලා තියෙනවා නේ. හරි. ඒක පළවෙනි පොතේදී නම් යෙදෙන්නේ නැහැ මතක විදියට. කියන්නේ අපි යම් තැනකින් අල්ලනවා නම් කෙනෙක්ගේ ශරීරයෙන් හෝ කොහොම හරි අපි හිතමුකෝ බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා කියලා වගේ කියන්නේ නේද? ඒ වගේ තැනක ගීවායන් ගහෙත්වා බෙල්ලෙන් අල්ලලා ගීවායන් කියලා ඒ පදේ යම් තැනකින් දැල්ලුවේ ඒ අල්ලපු තැන සත්ත්වමින් තියෙනවා. ගීවායන් ගහෙත්වා නීහරා නීහරා පීති බහැර කරවිය නිමිති අර්ථය නිමිති කොට කියන අර්ථයද ඒකත් කියලා තියෙද
සම්පරයන
ඒකත් ඉතින් අපිට පළවෙනි පොතේ යෙදෙන්නේ නැන්නේ කවන්නේ ඒකත් මතක තියාගන්න උඩට නිමිති කොට කියන අර්ථය කොහොමද සම්පජාන මුසාවාදී පාචිත්‍ය ඕමසවාදී පාචිත්‍ය භික්ඛුපේසුඤ්ඤේ පාචිත්‍ය ඒ පද සප්තමියෙන් තියෙන්නේ සප්තමිය එක වචන. එතකොට ඒකේ තේරුම දන දන බොරු කීමෙහි එහෙම නැත්නම් බොරු කීම නිමිති කොටගෙන. ඒ නිසා පචිතියක් වෙනවා. ඒකයි අර්ථය. එතකොට අතකට වගේ දෙනවනම් ඒ තැනකත් සත්තමීය දෙනවා. කොහොමද? පොත්තකං හත්තේ දත්වා. පොත අතට දී කියලා අපි සිංහලෙන් සාමාන්‍ය චතුත්ති වගේ අර්ථයකින් කියන්නේ. අපි පාලියෙදි කියන්නේ පොත්තකං හත්තේ දත්වා. පොත අතට දී. එහෙම කියන්නේ.
අතට දී. දෙනවා නේද?
අතකින් අතකට දෙනවා වගේ අවස්ථාවක. ওই ටික අතිශයින්ම වැදගත් කරුණ ටිකක් ඔය කිව්වේ විභක්ති සම්බන්ධව. ওই ටික අපහැදිලි නිසා තමයි ඇත්තටම වාක්‍යවලදී පටලගන්නේ. ඒ නිසා ඔන්න ඔය කියපු අර්ථ ටික විභක්ති වල අර්ථ ටික හොඳටම හුරු කරලා තියාගන්න. ඉතින් ওই ටික හුරු නැත්නම් ඒ නිසා තමයි ඇත්තටම මේ වාක්‍යයක කොටස් හඳුනා ගන්න බැරි, සිංහල පැත්ත පාලියට පරිවර්තනය කරන්න එහෙම බැරි වෙනවා නම් බැරි වෙන්නේ ওই හේතු නිසා. ඒ නිසා ওই ටික හොඳට බලලා තියාගත්තම ඒක ලොකුම උපකාරයක් වෙනවා. පරිවර්තනයේ හරියට කරගන්න. හරි.
සම්පදාන මුසාවාදේ පාචිත්‍යං කියලා නැහැ. පාචිත්‍යං කියන එකත් අත්තනේ
නෑ.
පාචිත්‍යං යන්නේ
පාචිති පාචිත්‍ය කියන්නේ
පාචිත්‍ය.
ඔව් පාචිත්‍ය කියන්නේ
අර සාන්න සුද්දා අතකින් අතර දෙන උදා පොත්තක හත්කී
හත්තේ
හත්තේ
එහෙම නැත්නම් හත්තේසු
කඩුව රත්නගෙන ඉවත් දේවි
නෑ. ඒ කරණ අතින්නේ අත උපකාරයෙන් ඉගන්නේ. ඒක අපි කතා කළා කරණ කොටගෙන අජ්ජත් කරණ කියලා කිව්වනේ. ආධ්‍යාත්මික කරණේ සහ බාහිර කරණද අතින්ගෙන ඇසින් බලා. මේක එහෙම නෙවෙයි, මේක දීම් අතකට දීමක් වගේ ගැනීමක් නෙවෙයි.
අතට දීමක් වෙන්නේ මේ අතකට.
તો හත්තන් හත්ේ දත්වා කියලා ඉන්න ඕන නේද? මේ මේක කියදීමක් නම් මම පාලිය දෙකලා නෑ. මොකද අපේ සංකෘත කියන්න පුළුවන් ඉතින් එහෙම. හරි. ඇති එහෙනම් නේ විභක්ති කියන නිද්ධාරණ අර්ථය නේද? ඔව් ඒක කලින් කතා කළා. නිද්ධාරණ අර්ථයේ සප්තමීය දෙනවා.
කාලයේ
පිළිබඳ පද ඒක ඒවා අපි කිව්වා නේද? හරි. කාලයේ පිළිබඳ පද ඉවර දෙටි. ඇති එහෙනම්. හරි. විභක්ති ගැන අපි එහෙනම් එතනින් නවත්තමු. එතනින් ඉස්සරහට තව ඉතින් ඒ යෙදීම් තියෙනවා ගොඩක්. ඒවා අපි හැමීට යෙදෙන තැන්වලදී කතා කරමු. ඊට පස්සේ අපි වෙන ගැටලු තියෙන තැන් ඉක්මනට බලාගෙන යමු. මේ වර්ණ ගීම් ගැන ඉතින් කතා කරන්නේ නැහැ. ඉතින් ඒවා රුයිනේ ඒවච්චර අමාරු වෙන්නේ නැහැ. අනෙක් කතාව තමයි දැන් ක්‍රියාපද ගැන. කාරණා කීපයක් කියන්න වමනවා තියෙනවා. ක්‍රියාපදයක් හැදෙන විදිය. කොහොමද ක්‍රියාපදයක් හැදෙන්නේ? එතනින්නම් අපි ඉක්මනට කතා කරගෙන යමු. ඔක්කොම මේ වර්ණ ගීම් කියන්න වමනා නැහැ දැන්. ක්‍රියාපදයක් හැදෙද්දී මුලට උපසර්ගයක් ඇතැම් විට යෙදෙන්න පුළුවන්. එකක් හෝ ඇතැම් විට උපසර්ග කීපයක් යෙදෙන අවස්ථාවක් තියෙනවා. ඒකට උපසර්ගය. ඊට පස්සේ එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ධාතු. මේ කියන්නේ කර්තෘ කාරකේ මුලින්ම හැදෙන සාමාන්‍ය සරල ක්‍රියාපදයක් හැදෙන විදිය. ධාතුව ඊට පස්සේ විකරණ ප්‍රත්‍ය. ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය. ආඛ්‍යාත ප්‍රත්‍ය. මේ ධාතුව කියන්නේ මොනවද කියන එක අපි ලොකුවට දැන් කතා කරන්නේ නැහැ. අපි කිව්වා මේ ධාතු කාණ්ඩ හතකට බෙදෙනවා. ප්‍රධාන කාණ්ඩ හතක් තියෙනවා ධාතු. ධාතුවක් කියන්නේ ක්‍රියාමූලය. සිංහලේ නම් අපි දැන් කරයි කියන ක්‍රියාපදේ ගත්තම ඊ කියන කොටස අයින් කරපුවම කර කියලා කියන්නේ ඒක ධාතුව. ඒකෙන් ඊට පස්සේ තව ඒ ධාතුවෙන් පද ගොඩාක් හැදෙනවා. කරයි, කරති, කරමි ඒ පද. ඊට පස්සේ කරනවා ඒ වගේ පද. ඒ වගේ ගොඩක් පද හැදෙනවා කර කියන එකෙන් සිංහලේ. ඒ වගේම කරමින් ඒ වගේ පද. ඒකට පාලියේ තේ විදිහටම ඒ ධාතු කියලා කොටසක් තියෙනවා ක්‍රියාමූලය. ඒ ධාතුව කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාමූලය. ඒතකොට ඒ ක්‍රියාමූලයට උදාහරණයක් පාලියේ තියෙනවා. අපි සරල එකක් ගමු. පච කියලා ධාතුවක් තියෙනවා. කිසිම අර්ථයෙන්. ඊට පස්සේ මං කියවනේ අර ධාතු කාණ්ඩ හතකට බෙදුවා කියලා. ඒ කාණ්ඩවලට බෙදන්නේ මෙන්න මේ විකරණ ප්‍රත්‍ය වර්ග හතක් තියෙනවා. ඒ නිසා තමයි ඒ විකරණ ප්‍රත්‍ය යෙදෙන ධාතු, දැන් උදාහරණයක් විදියට භූ ආදී ගණය කියලා එක ධාතු කාණ්ඩයක් තියෙනවා. ඒ භූ ආදී කෙනෙකුගේ තේරුම භූ ධාතුව ධාතුවෙන් පටන් ගන්න කියන එකයි තේරුම. භූ ධාතුවෙන් පටන් ගන්න ධාතු කණ්ඩායම. කණ්ඩායමක් ඉන්නවා රුධාදී ගණය. රුදි කියන ධාතුවෙන් පටන් ගන්නා ධාතු කාණ්ඩය. එහෙම ධාතු කාණ්ඩ ටිකක් තියෙනවා, කාණ්ඩ හතක්. ඒ හතට වෙන් කරන්නේ ඒ එක එක කාණ්ඩයට අයිති විකරණ ප්‍රත්‍ය වෙනස්. දැන් භූ ආදී ගණයේ ගණය කියන එකේ විකරණ ප්‍රත්‍ය අයන්න. එතකොට මේ පච ධාතුවත් අයිති වෙන්නේ භූ ආදී ගණයට. ඒ නිසා ඒකේ විකරණ ප්‍රත්‍ය අයන්න. ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය කියන එක අපි දන්නවා. තී අන්ති සීත මීම කියලා වර්තමාන කාලේ, අතීත කාලේ ඊ උං ඕ ත ඉං අම් හා අන්න ඔය කියන ටික අපි ඒව දන්නවනේ. අනාගත කාලේ සති සන්ති ඔන්න ඒ ටික, ඔන්න ඕවා ටික තමයි මේ ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක අපි කැමති විදියට එකතු කරගන්න. අපි සාමාන්‍යයෙන් ශබ්දකෝෂවල එහෙම තියෙන්නේ වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරලා තමයි ක්‍රියාපදේ පෙන්වන්නේ. තියන්න, තී ප්‍රත්‍ය.
ඔව්,
හේතුවක් තියෙනවා. ඒක මම කියන්නම්. ඊට පස්සේ වෙන්නේ දැන් මේ වගේ පිටිපස්සෙන් ස්වරයක් තියෙන තැනක රීතියක් ගැන කියනවා. ස්වර දෙකක් හෝ ඊට වැඩිපුර තියෙන ධාතුවක් තියෙනවා නම් ඒකේ අග තියෙන ස්වරය අයින් කරනවා. අයින් කරලා තමයි පදේ හදන්න ගන්නෙ. ඒක මතක තියාගන්න. එතකොට මේ ච කියන එකේ තියෙන අයන්න අයින් වෙලා අල් ඡයන්නක් වෙනවා. ඊට පස්සේ මේක දෙකකට වෙනවා.
දෙකක් හෝ දෙකකට වැඩියෙන් තිබ්බොත් එහෙනම්.
හරි.
Thank you sir.
දැන් මේ පච කියද්දී අකුරු දෙකක් තියෙනවා. දැන් ඥා කියලා තිබුණත් කියමුකෝ. ඥා. ඉතින් ඕකේ එක අකුරයිනේ තියෙන්නේ. ආයන්න විතරයි. හැදිලා තියෙන්නේ කොහොමද? ආඥායන්නයි ආයන්නයි එකතු වෙලා යන්නේ ඥා කියලා. දැන් පච කියන එක හැදිලා තියෙන්නේ අල්පයන්න, අයන්න, අල්චයන්න, අයන්න. ඒක ඇතුලේ ස්වර දෙකක් තියෙනවනේ. ප කියද්දි එක අයන්නක් තියෙනවා, ච කියද්දි තව අයන්නක් තියෙනවා. ස්වර දෙකක්. ඒකට
හල්වීමක් කරනවා.
ඔව්, හල්වීමක් කියන්නේ අන්තිම ස්වරය අයින් කරනවා. අයින් කරලා පදේ. හරි. ඇති නේද එහෙනම්? මෙන්න මේ විදිහට තමයි එතකොට ක්‍රියාපදයක් හැදෙන්නේ. ක්‍රියාපදයක හැදෙන විදිය. එතකොට මේ අයන්නම නෙවෙයි හැම වෙලෙම එකතු වෙන්නේ කියන එක මතක තියාගන්න. දැන් රුදාදී ගණය එහෙම කියලා තියෙනවා. ඒවා අපි දෙවෙනි පොතේ කතා කරන්නේ. දැනට ඒවා කතා කරන්නේ. චුරාදී ගණය කියලා තව ගණයක් ගැන අපි කතා කරනවා. ඒකෙදි ඒක අපි තව ටික ඉස්සරහටකින් කතා කරමු. එතකොට මේක මතක තියාගන්න. මෙන්න මේක තමයි ක්‍රියාපදයක සැකැස්ම හැදෙන විදිය. හරි. ඊට පස්සේ වර්තමාන ක්‍රියාපදයේ එතකොට මේ හැදෙන විදිය මෙතන කියලා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් පුළුවන්. ඊට පස්සේ චුරාදී ගණය කියන ගණයේදී චුරාදී ගණයේ මේ වගේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මේ ණය නී ණය කියලා. විකරණ ප්‍රත්‍ය දෙකක්. එතකොට එකම අර්ථයේ ක්‍රියාපද දෙකක් හැදෙන්න පුළුවන්. කොහොමද මේ නේ කියන එක ඇවිල්ලා එකක් හැදෙනවා ණය කියන එක ඇවිල්ලා එකක් හැදෙනවා දැන් මේ පච් කියන එකට දාන්න බෑ ඒවා මොකද ඒ පච් කියන ධාතුව චුරාදී ඝන නෙවෙයි බුවාදී ඝන එතකොට ඒ චුරාදී ඝනයේ ධාතුවක් තමයි අපි ගන්න ඕන දැන් මේ චුර කියන්නේ සොරකම් කිරීම අර්ථයේ ඒකෙන් තමයි පටන් ගන්න චුර එතකොට අපි ධාතුව ලියා ගන්නවා චුර චුර අපි මේ දෙකෙන් ඉස්සෙල්ලා එකක් ගන්නවා නේ කියන එක නේ ඊට පස්සේ ඉතින් t එක අපි එකතු කරනවා ඊට පස්සේ මෙන්න මේ මේ වගේ අකුරු මේ දෙකේ තියෙන මූර්ධජ ණයන්ක් තියෙනවනේ ඒ මූර්ධජ ණයන්ට කියන්නේ අපි අනුබන්ධ ස්වරයක් කියලා අනුබන්ධ ස්වරය අනුබන්ධ කියන එකේ තේරුම ඒ පදේ හැදෙද්දී ඒ අකුර හිටින්නේ නැහැ. මේ පදය අන්තිමට හැදුනායින් පස්සේ මේ අකුර හිටින්නේ නැහැ. අට්ඨිති ධම්මා අනුබන්ධා කියලා විස්තර කරන්නේ පදේ හැදෙද්දී ඉන්නේ නැති අය. එතකොට මේ හල් නයන් අපි වෙන් කරගන්න ඕන. ඊට පස්සේ මෙයාගේ එහෙම නැහැ ඒක ලිව්වේ මොකටද කියලා සැකයක් තියෙනවනේ. ඒ ලියන්නේ ඒක දෙන්නේ එයා කරන වැඩක් තියෙනවා මේ පදේ හදද්දී. මෙන්න මේ ධාතුවේ ඉන්න මුල්ම ස්වරය වෘද්ධි කරනවා. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. මේ ධාතුවේ ඉන්න මුල්ම ස්වරය වම් පැත්තේ ඉඳන් බලන යදි මුල්ම ස්වරය වෘද්ධි කරනවා. මේ හල් නයන්නේ වෘද්ධිය කියලා කියන්නේ මොකද්ද? ඒකත් මතක තියාගන්න ඕන. අයන්නක් තිබ්බොත් ආයන්නක් කරනවා. ඊ දෙක ඒ යන්නක් කරනවා. උ දෙක ඕ යන්නක් කරනවා. එතකොට ආයන්නක්ම තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒක ආයන්නක් කරනවද? නැහැ වෙන්නේ නැහැ. ආයන්නක්ම තිබ්බොත් එහෙමම තියෙනවා. මේ කෙලවර එකක්ම තිබ්බොත් ඒක ඉති වෙනසක් වෙන්නේ නැහැ. නැත්නම් හරි වැඩි දැන් අනිත් පැත්ත කරනවා ඇති කියලා. නේද? මාරු කරලා හදයි.
ඒක අභිවෘද්ධියක් වගේ.
ඊට පස්සේ දැන් අපි මේක හදන්න ගමු. එතකොට මේ චුර කියන පදේ අපි වෙන් කර ගන්නවා. අල් ඡයන්න උයන්න අල් රයන්න අයන්නනේ ඊට පස්සේ ඒත් එක්කම මෙන්න මේ නේ කියන එකත් අපි වෙන් කර ගන්නවා අල් මූර්ධජහල් නයන්න ඒ යන්න ති හරිනේ ඊට පස්සේ දැන් මේ හල් නයන්නේ කටයුත්ත තමයි මුලින්ම අහුවෙන ස්වරය වෘද්ධි කරන එක ඒ නිසා මේ හල් ඡයන්න උයන්න තිබ්බ එක මොකද්ද කරන්න එහෙනම් ඕ යන්න මේක බලන්න ඕන. උයන්නක් තිබ්බනම් ඕ යන්නක් වෙනවා. ඊට පස්සේ අල් රයන්න අයන්න ඊට පස්සේ ඒ වෘද්ධිය කරපු ගමන් මෙයා අයින් වෙලා යනවා. මේ හල් නයන්න අයින් වෙලා යනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ ඒ යන්න විතරයි. ඊට පස්සේ t කියන කොටස ඉතිරි වෙනවා. ඊට පස්සේ දැන් ආපහු ලියලා බලනවා අල් ඡයන්න ඕ යන්න අල් රයන්න ඊට පස්සේ අයන්න ඒ යන්න තියන්න මෙතන ඊට පස්සේ බලන්න ඕන දැන් මේ අයන්නකුයි ඒ යන්නකුයි එක ළඟ තියෙනවනේ ස්වර දෙකක් නේ ඔබ දැන් කියවන්න බෑනේ චෝර ඒටි ඒක කියවන්න අමාරුයි එහෙම තියෙද්දි සාමාන්‍යයෙන් කරන්නේ මුල් ස්වරය අයින් කරනවා ඊට පස්සේ මේක මෙතෙන්ද පමුණුවලා පදේ හදනවා චෝරේටි පැහැදිලිනේ එතකොට ඔය විදියමයි මෙතන ණය කියන මේ ප්‍රත්‍ය තිබුණා නම් ණය කියන එක තිබුණා නම් න් අය කියලානේ මෙතෙන් දෙන්නේ අල් ණයන්නයි අය ඊට පස්සේ මෙතන තියෙන අයන්නයි වුණාම චෝරයති චෝරේති චෝරයති එතකොට මේකේ අපි මතක තියාගන්න තියෙන්නේ මේ තියන්න අපි අයින් කරගත්තොත් මේ කොටසට තමයි අපි කියන්නේ අංගය කියලා ඒකත් මතක තියාගන්න මෙන්න මේ ධාතුවයි විකරණ ප්‍රත්‍යය එකතු වුණ කොටසට අපි කියනවා නම අංගය කියලා. උඩ කොටස මම මකනවා. අංගය. එතකොට මතක තියාගන්න තියෙන්නේ අංගයට තමයි ආඛ්‍යාත ප්‍රත්‍ය අපි එකතු කරන්නේ. තී අන්ති සීතනීම ඔය ටික එකතු කරන්නේ මේ අංගයට. එතකොට මේ චුරාදී ඝනයේදී අංග දෙකක් හැදෙනවා. එකක් තමයි චෝරේ කියන එක අනිත් එක තමයි චෝරය කියන එක නේ කියන එක ඇවිල්ලා චෝරේ කියලා අංගයක් හැදෙනවා චෝරේ අය ණය කියන පත්තෙන් චෝරය කියලා එකක් හැදෙනවා. පැහැදිලි. ඊට පස්සේ අර කලින් එක වගේම මේ ටික වර්ණගාගෙන යනවා. චෝරේති චෝරෙන්ති චෝරේසි චෝරේත චෝරේමි චෝරෝ චෝරේන මේක වර්ණගනවා. චෝරයති චෝරයන්ති චෝරයසි චෝරයත චෝරයාමි චෝරයාම. ඒකෙදි අපි කතාවක් කිව්වා මී ම කියන දෙක තියෙනවා නම්. එහෙම නැත්නම් හී ප්‍රත්‍ය ඒ විධික්‍රියාවල හී ප්‍රත්‍ය හෝ එහෙම නැත්නම් මී ම කියන මේ ආඛ්‍යාත ප්‍රත්‍යය පිටිපස්සේ තියෙනවා නම් ඊට කලින් තියෙන ධාතු මේ ක්‍රියාපදයේ අංගයේ තියෙන අයන්න අයන්නක් තිබොත් විතරයි ඒක වෙන්නේ අයන්න ආයන්නක් වෙනවා අයන්න ආයන්නක් වෙනවා ඒ නිසා තමයි චෝර යමි කියලා නෙවෙයි පදේ දෙන්නේ චෝර යාමි කියලා චෝර යමි නෙවෙයි චෝර යාමි අයන්නක් තිබොත් විතරයි ඒක දැන් මේක එහෙම කරන්න යන්න එපා ඈ මේ චෝරේමි මිසක් ඒක චෝරාමි එහෙම නෙවෙයි චෝරේමි චෝරාමි නෙවෙයි මොකද අයන්නක් නෙවෙයිනේ තියෙන්නේ අයන්නක් තිබ්බොත් තමයි ආයන්න වෙන්නේ. හරි ඒක මතක තියාගන්න. හී තිබ්බත් ඒක වෙනවා. මයන්නෙන් පටන් ගන්න ආඛ්‍යාත ප්‍රත්‍යයක් තියෙන තැන් වලත් වෙනවා. එහෙම ඒවා තාම අපිට ආපු නැති නිසා ඒවා කතා කරන්න ඕනේ නැහැ. එහෙම ඒවා පස්සේ අපි කතා කරමු. හරි.
දැන් අර
පාචා පේති.
තේනි පාචා
පේති. ඔව් කෝවිනි කොමි
අදෙන් දෙපේ මි
ඒ අයන්න තිබ්බොත් නේ අයන්න තිබ් දැන් මේ කිව්වේ මොකද්ද මේ ටික පිටිපස්සෙන් තියෙනවා නම් මුලින් අයන්නකින් ඉවර වෙන අංගයක් තිබුණොත් මේ වගේ දැන් මේ කෙලවරි අයන්න තියෙන යයන්නේ එතකොට තමයි දීර්ඝ වෙන්නේ යා කියලා වෙන්නේ දැන් ඒ කියලා තිබ්බම කොහොම මේ දීර්ඝ වෙන්නේ? පාචා පේනේ තියෙන්නේ. පාචා පේ. දැන් මෙතන අයන්නත් තියෙන්නේ. ඒ යන්නක් නේ තියෙන්නේ.
අයන්නක් තියෙන්නේ.
ඔව්. පාචා පය කියන එකේ යන්න වෙනස් වෙනවා. පාචා පය. පාචා පය කියලා එකක් හැදෙනවනේ. හතරවෙනි එක. එතකොට පාචා පයාමි. පාචා පයාමි. ඒකේ මොනවා?
අර දෙක හැදින්නේ
මුල් දෙක හැදින්නේ ඒ දෙක කියන්නේ පච දහත් ඒවා අපි පස්සේ කතා කරමු දැන් අනිත් අය බලන්න ඇති මේ මොකද්ද කියන්නේ අපි කාරිත වලට ආපුවා මේ ටික කතා කරමු ආය එනවා නේද ඉතින් එහෙම ඊට හරි එමනම් ඇති මේක මේ ගැන චුරාදී ඝණය එතකොට ඒක මතක තියාගන්න චෝරේ චෝරය මේ විදිහට අංග දෙකක් හැදෙනවා ඒ දෙකෙන් වෙන වෙනම වර්ණගීම වෙනවා කියලා. හරි. ඊට පස්සේ තව වීපූර්ව කී ධාතුව කියලා ධාතුවක් ගැන විස්තර කරගෙන යනවා. ඇත්තටම ඔක ධාතුව කී. ඔව් කිනාති කියලා ක්‍රියාපදයේ හැදින්නේ එකෙන්. ඒ කියාදී ඝණයේදී විකරණ ප්‍රත්‍ය නායන්. නා තමයි විකරණ ප්‍රත්‍ය. ධාතුව කි මේක නායන්න ඊට පස්සේ අංගය හැදෙන්නේ කිනා කියලා කිනා ඒක ඊට පස්සේ ඉතින් වර්ණ කරනවා කිනාති එතනදී වෙනසක් වෙනවා කිනන්ති කියන තැනදී විතරක් දැන් දීර්ඝ වෙන්න දෙයක් නැහැ නේ මීම තියෙන තැන් වල දීර්ඝවමනේ තියෙන්නේ ඒක කෙටි කරන්න යන්න බාර වගේ හරි කිනාමි කිනාම කියලා යන්නේ දීර්ඝවමනේ තියෙන්නේ. ඒකට බහුවචනේදී ප්‍රථම පුරුෂ බහුවචනේදී කිනාති කියලා ඒක කිනාන්ති කියලා කියන්නේ කියන්න අමාරු නිසා කිනන්ති කියලායි කියවෙන්නේ. කිනන්ති. එතනදී මේ දීර්ඝය කෙටි වෙනවා. කිනන්ති. කිනාති කිනන්ති. කිනාසි කිනාත කිනාමි කිනාම. ඒ කිනා මෙතන ඉන්නේ. කින නෙවෙයි කිනා. කිනා තමයි මේ නායන්නනේ. විකරණ ප්‍රත්‍ය. එතකොට නායන්නමයි එකතු වෙන්නේ. අංගය තමයි කිනා. හරි. ඊට පස්සේ. ඉතින් අග්නි ශබ්දය ඒවා ටික තියෙනවා. ඒවා ඉතින් විශේෂයෙන් කියන්න ඕන නැහැ. ඒ වර්ණේ ගීම් ගැන ආයේ මං කියන්නේ නැහැ. ඊට පස්සේ අතීත ක්‍රියාපද හැදෙද්දී කොහොමද හැදෙන්නේ? ඒකත් ඉක්මනට අපි කතා කර යමු. අතීත ආඛ්‍යාත ප්‍රත්‍ය මොනවද? ඊ යන්න. මේකේ ඊට පස්සේ මතක තියාගන්න ඕන මේ 6 තියෙන්නේ. ඕකේ පොඩි වෙනස්කමක් වෙනවා අතීත කාලෙදී. මේකෙන් මේ වගේ නේ අසලට ඇතැම් තැනක අපි ගමු පච ධාතු වීම ගමු පච ධාතු ඇතැම් තැනක මුලට අයන්නක් එනවා. ඇතැම් තැනක මුලට අයන්නක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ ධාතුවේ මුලට අයන්නක් ඇවිල්ලා සමහර පද එනවා. ඊට පස්සේ තව සමහර වෙලාවකට අයන්නක් ඉන්නේ නැහැ. තව සමහර තැනක අර ඊ යන්න තියෙන එක ඒ විදිහටම තියෙනවා. තව සමහර තැනක යන්නක් වෙනවා ඔක. යන්නක් වෙනවා. ඔන්න ඔය විදිහට එතකොට දැන් විකල්ප හතරක් හැදෙනවා. විකල්ප හතරක් මේ ඊ යන්න තියෙන තැනදී. ඒ වගේම බහුවචනෙදිත් ඒ විදිහටම විකල්ප හතරක් හැදෙනවා. ආයන්න ඉන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ආදේශයක් වෙන්න පුළුවන්. ඕ කියන කී විදිහමයි. මේකෙදි මතක තියාගන්න ඕන දැන් මේ තැන්වල ස්වරයකින් නෙවෙයිනේ පටන් ගන්න. ඒ නිසා යන්නක් මුලට ආගමේකුත් වෙනවා. ඒක තියන්න.
මෙලට උසන්න.
ඔයටි ගෝල්.
ඉත
තුම්
අර මොකද ඉන්නේ
යන්නේ නේද යන්නේ අර අර තායර
කියන්නේ මෝ තායර කියන්නේ එකක්
නෙමෙයි ආ තායර
නෝර මේකේ ඉමහ
කින්නම්
සංහම් ඒ
යන්නවා ගන්න ඇතලේ මෝ
ආ මෙතනද නේද උන් කියලාද මොකන්නේ
අපි යන්නේ
මෙතනද නේ ඕක මොකද පොඩ්ඩක් අපොච්චේ මෙවන්ට තියෙන හරි යනවා රට කිසි මේ ගාන
වේ
මෙතන ඉන්න හරි ඔන්න ඔය විදියට පද විකල්ප පද හැදෙනවා. ඒවත් මතක තියාගන්න මේ මේකයි මෙහෙමයි හැදෙන්නේ කියලා. මුලින්ම මේ අයන්නක් ඇවිල්ලා පච ධාතුවට මුලින් අයන්නක් ඇවිල්ලා ඊ යන්න ඇවිල්ලා හැදෙන්න පුළුවන් අපචි කියලා පදයක්. අයන්නක් ඇවිල්ලා කෙටි වෙලා අපචි කියලා පදයක් හැදෙන්න පුළුවන්. අයන්නක් නැතුව ඊ යන්න ඇවිල්ලා පචි කියලා පදයක් හැදෙන්න පුළුවන්. ඊ යන්න ඇවිල්ලා පචි කියලා හැදෙන්න පුළුවන්. ඒ විදිහටම අනිත් ඒ වගේත් ඉතින් කියන්න ඕනේ නැනිකින් එක නේද? මේ පද ඔය විදිහේ විකල්ප පද හැදෙනවා කියලා මතක තියාගන්න. හරි.
එකම අර්ථය නේද?
ඔව් ඒ හතරම එකම අර්ථය. දැන් අයන්නක් වලට ආවම සිංහලේ නා නේද විරුද්ධ අර්ථ එනවනේ. ඒ වුණාට මෙතනදී විරුද්ධ අර්ථයක් නෙවෙයි සමාන අර්ථෙමයි ඉන්නේ. ඔව්. අපචි කිව්වත් පචි කිව්වත් දැන් මට මුල් කාලේ මුලින්ම ඉගෙන ගන්න කාලේ මට තිබ්බ හරි ප්‍රශ්නයක් ඕක. මේ හරි වැඩන්නේ දැන් අයන්න ආපුවම විරුද්ධ අර්ථය. ඒටි සිංහලේ නේද? ඉතින් පාලියේදී මෙතනදී ඒ අයන්න ඇවිල්ලා විරුද්ධ අර්ථ එන තැන් තියෙනවා. මේ ක්‍රියාපදයක අතීත ක්‍රියාපදයක අයන්නක් මුලට ආවට විරුද්ධ අර්ථයක් ඉන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. තව ගැටලු තියෙනවද? ඕකේ ගැටලු තියෙනම් අහන්න බලන්න ඔය වෙනකම්. ඔය ටික ඔය කැමති නම් ලියා ගන්න. මේ ටික ඉතින් ඕන නැත්තම් ඈ? ආදේ
ඉතින් ගැටලු
පාද. හරි නේද? ඕකේ. ඔව් මීට සම්බන්ධ වගුවක් ඇති ඉතින් බලන්න ඒක.
Thank you.
තේරුණා. සංඛ්‍යා සම්බන්ධ කියන්නේ තියනවා කියලා. අපි එතෙන් ගිහපහම බලමු. විශේෂණ ගැනද? හරි. බලමු එතෙන් ගිහලා අපි එහෙමනම් බලාගෙන යමු. ඊට පස්සේ මේකේ
අවසානයේ
තියෙන හරි. ද්‍රිත්ත වෙන්නත් පුළුවන්. සන්ධි පාඩම කරද්දි තේරෙයි ඒකට වෙන්න පුළුවන්. වෙන විදිය වෙනස් විදි තියෙනවා. අපි එතනදී කතා කරමු සන්ධි පාඩමේදී. ඊට පස්සේ චුරාදි ගණයේ ධාතු වර්ණය ගැන විදිය 20 වෙනි පිටුවේ තියෙනවා නේ. ඒ ටික ඉතින් ඒ වගේත් මේ ප්‍රත්‍ය තමයි යෙදලා තියෙන්නේ. ඒ තැනක තව මතක තියාගන්න ඕනේ දැන් පාලේසි කියලා කියන පදයක් ඇදලා තියෙනවනේ වෙනස් විදිහ. දැන් මේ අතීත කාල අර මේ පද යෙදෙද්දී හදිසි දැන් අපි මේ කතා කළේ පච ධාතුවනේ. එහෙම නැතිව ආකාරයකින් හෝ ඒකාරයකින් ඉවර වෙන අංගයක් තියෙන ක්‍රියාපදයක් කියදුනොත් එහෙම ආකාරයකින් ඒකාරයකින් ඉවර වෙන අංගයක් තියෙන ක්‍රියාපදයක් කියදුනොත් ඒ තැනකදී අතීත ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වෙද්දී ස්වරයකින් ඉවර වෙන ස්වරයකින් පටන් ගන්න ආඛ්‍යාත ප්‍රත්‍යක් නම් මෙතනින් එකතු වෙන්නේ. අපිටම උදාහරණයක් විදියට ඊ ප්‍රත්‍ය කියලා. ඒ තැනකදී මුලට අල් සකාරයක් ආගම වෙනවා. අලුතෙන් එනවා. තේරුන්නේ නැද්ද කතා? උදාහරණයක් අපි ගමුකෝ. පාලේ කියන අංගයක් තියෙනවානේ අපි. චෝර කියන එක ගමු. චෝරේති. චෝරේ කියලා අපි අංගයක් හරින් හදාගත්තානේ. චෝරේ. මේක ඉවර වෙලා තියෙන්නේ ඒ යන්නකින්නේ. බලන්න ඕන ඒ යන්නකින්ද ඉවර වෙලා තියෙන්නේ ආ යන්නකින්ද? එහෙම නෙවෙයි නම් අදාළ නෑ මේ කතාව. ඒ දෙකෙන් එකකින් නම් ඉවර වෙලා තියෙන්නේ. පිටිපස්සෙන් එකතු කරන්නෙත් අපි ස්වරයක් තියෙන ආඛ්‍යාත ප්‍රත්‍යක් නම් අර ඊ උන් ඕ ඉන් ඔය වගේ එකක් නම් එකතු කරන්නේ. ඒ තැනකදී අපි අල්ස යන්නක් මුලට ගන්නවා. මේ ආඛ්‍යාත ප්‍රත්‍යයට මුලින් අල්ස යන්නක් ගේනවා. එතකොට චෝරේසි කියලායි පදේ හැදෙන්නේ. චෝරේ ඊ කියලා කියන්න බෑනේ. එහෙම આવොත් මේ කො මේක අයින් කරන්න වෙනවා, මේක අයින් කරන්න වෙනවානේ. ස්වරය දෙකක් ළඟ තියෙනවානේ. එතකොට අයින් කරන්න වෙනවානේ. ඒ වගේ තැනකදී මෙන්න මේ රීතිය මතක තියාගන්න. හරි. ඒ වගේම තමයි දැන් ඥා ධාතුව ආයන්නෙන් ඉවර වෙන්නේ. ඥා දැනගන්නවා කියන අර්ථයයි. ඥා. එතකොට අයන්නක් මුලට ගන්නවා අතීත කාලෙදී. ඊට පස්සේ ඊ යන්න අපි ගන්නවා. දැනගත්තේය කියන අර්ථයයි. එතකොට අල්ස යන්නක් මෙතන ගන්නවා. ආයන්නක් තියෙනවා, ස්වරයක් තියෙනවා. අඤ්ඤාසි අඤ්ඤාසි කියලා තමයි තියෙන්නේ. ඒක අපි මේ ඤයන්න දිත්ව වෙනවා. එතකොට අඤ්ඤාසි දැනගත්තේය කියලා පදයක් හදෙනවා. ඒ වගේ පද එතකොට මතක තියාගන්න. එතකොට අකාසි කියන තැන එතනදී ධාතු ඒවා අපි පස්සේ කතා කරමු. මේ ඒවා දැනට එච්චර හිතන්න එපා. ඒ ද්විත්ත වෙන තැන් බුද්ධ දේශනාවේ තියෙන කාරණාත් අනුව අපි ගන්න ඕන. ඒ ද්විත්ත වෙන තැන් ගැන දෙවෙනි පොතේදී කතා වෙනවා. සන්ධි පාඩමේදී එතන පොඩ්ඩක් අපි කතා කරමු. එතකොට කර ධාතුව කරෝති කියලා ක්‍රියාපදයක් හැදෙනවානේ. ඒකට අතීත කාලෙදී කා කියලා ආදේශයක් වෙනවා. කා කියලා ආදේශයක්. එතකොට ආයන්නක් මුලට ගන්නවා, මේ ආදේශය ගන්නවා. දැන් ආයන්න ඉන්නේ ඉවර වෙලා තියෙන්නේ මේක. අන්න අල්ස ආයන්නක් ගන්න ඕන අලුතෙන්. අකා ඉ අකාසි වෙනවා. කලේය අකාසි කියන පදේ හැදුණු විදිය. මේ ආදේශයක් වෙලා ඒ නිසා ඒ උනේ. හරි. ඒ අපි හැදෙන විදි දැනට ඉච්චර හිතන්න ඕනේ. අකාසි කියන්නේ කලේය කියන අර්ථය. කියලා මතක තියාගන්න. හැදෙන්නේ මෙහෙමයි. අකංසු කියන එකත් එහෙමයි. ඒ තැන් වල පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. ඒක අපි පස්සේ දැනගමු. දැනට මේ රීතිය නිකන් මතක තියාගන්නකො. ආ ඒ වලින් ඉවර වෙන අංගයක් තියෙනා අතීත කාලේ ස්වරයකින් පටන් ගන්නා ආඛ්‍යාත ප්‍රත්‍යක් පිටිපස්සෙන් තියෙනවා නම් ඒ තැනක මැදට හල් සකාරයක් ආගමන වෙනවා. ඒ විදිහට තමයි එතකොට මේ පාල ධාතුවේ පද ටික හැදුණු විදිය ගැන ඉතින් එච්චර ලොකුවට දැන් බලන්න ඕන නැහැ. ඒ ටික මතක තියාගන්න, මේ පද ටික පොඩ්ඩක් බලලා තියාගන්න. මතකද
අතීත කාලේ
ආඛ්‍යාත ප්‍රත්‍ය ඔක්කොටම ඉතින් මේක අදාළයි. මේක දැන් ඉන් කියන කැලල එකතු වුණා. ඊ විතරක් නෙමෙයි. ඉන් කියලා ආවත් ඉතින් ඒකත් අතීත කාලයක් ඇත් ප්‍රත්‍යන්නේ. සොරකින් පටන් ගන්න. අකාසින් කියලායි පදේ හැදෙන්නේ. අකාසින් චෝරේසින් ඒ විදියට. හරි. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට යමු. ඒක නෑ. ඒ දෙකේ නෑ. ඒක සොරේකින් නෙවෙයි පටන් ගන්න. සොරේකින් පටන් ගන්නවා නම් විතරයි කිව්වේ ඒකයි. ඒ දෙක සොරේකින් නෙවෙයි පටන් ගන්න. නෑ ආගම ඒක වෙන කතාවක්. එතන දිවෙන්නේ නෑ. ඒක ආගම උන එකක් නේ නිසා තමයි කියන්නේ ආඛ්‍යාත ප්‍රත්‍ය බලන්නේ. අනාගත කාල ක්‍රියා ඒක එච්චර අමාරු නැහැ. උස්සති ඉස්සන්ති ඒ ටික ප්‍රත්‍ය ඒක ඉතින් ලේසි. නිතරම ඒකේ මුලට ධාතුවයි අනාගත කාල ආඛ්‍යාත ප්‍රත්‍යය අතරට ඉකාරයක් ආගම වෙනවා. ඒක මතක තියාගන්න. පච ධාතුව ඊට පස්සේ උස්සති කියලා තියෙනවා. යන්නක් මුලට එනවා. පච ඊ උස්සති. පචිස්සති. එහෙමයි. ඊට පස්සේ ආපහු විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. 31 පිටුවේදී 31 පිටුවේ මෙතන තියෙනවානේ මේ නත්තු ශබ්දය. ඒ වගේ වර්ණගෙන පද ටිකක් මෙතන කියාගෙන යනවා. සත්තු, කත්තු, බත්තු, ගන්තු, සෝතු ওই විදිහේ පද ටිකක් තියෙනවානේ. ඔතන තියෙන සමහර පද චිතක පද කොයි වගේවද? දැන් සෝතු කියන පදේ අසන්න ක්‍රියාවකින් හැදුණු නාමයක්. සුනාති කියන ක්‍රියාපදෙන් හැදුණු අසන තැනැත්තා කියන අර්ථය. අසනවා කියන්නේ ක්‍රියාපදයක්, අසන්නා කියන්නේ නාමපදයක්. එතකොට මේ පදේ හැදිලා තියෙන්නේ තු කියලා කිතක ප්‍රත්‍යයක් කෙලවරට එකතු වෙලා. තු යන්න. තු. තේරුණාද? එතකොට ගමු ධාතු වල ඒ මුලදී ධාතුවේ සමහර වෙනස්කම් මෙහිම වෙනවා. ඒවා අපි පස්සේ දෙවෙනි පොතේදී කතා කරනවා. කොහොමද උදාහරණයක්? ගමු ධාතුවට තු එකතු වෙලා ගමු තුනේ වෙන්න ඕන. ඒ වුණාට මේ මුයන්න බිඳුවක් වෙලා අල් ඊට අපි නිකමන පොත තියාගමු. මේ මුයන්න වෙනුවට අල් නයන්නක් වෙනවා. ඒ එන හැටි ඒවා අපි පස්සේ කතා කරනවා. ගන්තු කියලා පදයක් හදනවා. යන්න අපි හිතමුකෝ දැන් කර කියලා තියෙනවා කොටසක්. කර ධාතුව කරනවා කියන අර්ථයේ කර. මේ රයන්න වෙනුවට මේ අල් තයන්නක් වෙනවා. එතකොට කත්තු කරන්න කත්තු. එතකොට බර කියලා කියන්නේ පෝෂණය කරනවාට. බර තු කියන එක බත්තු වෙනවා. අන්තයට මෙන්න මේ අල් තයන්නක් වෙනවා. බත්තු කියන්නේ ස්වාමියාට කියන්නේ පෝෂණය කරන නිසා, බිරිඳව පෝෂණය කරන නිසා ස්වාමියාට කියනවා බත්තු පෝෂණය කරන්න. එතකොට වද කියලා කියන්නේ කියනවාට. දයන්න අල් තයන්නක් වෙනවා. එතකොට වත්තු කියන්න. නම් මේ විදිහට මේ හැදුණු පද තියෙනවනේ මෙතන. ඒවා දා කියලා කියන්නේ දෙනවාට. දා කියන්නේ දීම අර්ථයේ ධාතුව. දා. එතකොට ඒකනම් අන්තයේ තව පද අකුරක් නැහැ නේ. එක අකුරයිනේ තියෙන්නේ. ඒක නිසා කෙලින්ම තු යන්නක් එකතු. ධාතු දෙන්න. අන්න මේ විදිහට පද හැදෙනවා. ඇති. ඒකත් මතක තියාගන්න මෙහෙමයි පද හැදුනේ කියලා. එතකොට ඒවා නත්තු ශබ්දය වගේ වර්ණ නැගිනවා කියලා මතක තියාගන්න. නත්තා නත්තාරෝ ඒ විදිහට වර්ණගෙනවා කියලා මතක තියාගන්න. ඔව් මෙතන තියෙන ඔක්කොම මේ පද ටික මෙතන පෙන්නලා තියෙනවා ඔය මේ විදිහට හැදෙනවා කිතක ධාතුවකින් හැදෙනවා. කාලාර්ථ නිපාත ටිකත් 36 පිටුවේ පෙන්නලා තියෙනවා ඒවා ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ලේසි ඒවා. ඊට පස්සේ විධික්‍රියාව ගැන 39 පිටුවේ. ඒකෙදී ඉතින් වෙන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඒ විධික්‍රියා ප්‍රත්‍ය ටික මතක තියාගන්න ඕන. තු අන්තු ඒවා ඉතින් ලියන්න ඕනෙත් නැහැ. හි ත මි ම අර තී තිබුණේ තැනට එතන තු කියලා එනවා. පචතු පචන්තු පචහි නෙවෙයි මං කිව්වා අර හියන්නක් තිබුණොත් අයන්නෙන් ඉවර වෙන අංගය දීර්ඝ වෙනවා කියලා. හි මි ම කියන තැන්වල. ඒතකොට මෙතන හියන්න තියෙන නිසා පචහි නෙවෙයි පචාහි කියලායි පදේ හැදෙන්නේ. ඊට අමතරව මේ හි ප්‍රත්‍ය තියෙද්දි ඇතැම් තැනක ප්‍රත්‍ය ලොප් වෙනවා. ප්‍රත්‍ය ලොප් වෙනවා ඇතැම් තැනක. තව තැනකදී හියන්න එකතු වෙනවා. හියන්න එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හියන්න ආවේ නැත්නම් පච කියලා විතරක් හිටිනවා. හියන්න ආවොත් අයන්නෙන් ඉවර වෙන අංගය දීර්ඝ වෙලා පචාහි කියලා පදයක් හැදෙනවා. පචතු පචන්තු පච පචාහි පචත පචාමි පචාමි. හරි. එහෙම මතක තියාගන්න. ගච්ඡ කියන එක ගච්ඡතු ගච්ඡන්තු ගච්ඡ ගච්ඡාහි ගච්ඡත ගච්ඡාමි ගච්ඡාමි. හරි. නිපාතු පද ගැන විස්තරයක් ඒවා තේරෙනවා. ඊට පස්සේ පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා කියලා කියන්නේ තේරුම මොකක්ද? අවසාන ක්‍රියාවට කලින් සිද්ධ වුණ ක්‍රියාවක් ගැන තමයි පූර්ව ක්‍රියාවකින් කියවෙන්නේ. කොහොමද? උදාහරණයක් ඔන්න ළමයා කෑම කා නිදා ගත්තේය නේද? නිදා ගන්න කලින් කරපු ක්‍රියාවක් තිබුණා. මොකද්ද? ඔව් කෑම. ඉතින් නිදා ගත්තේ නැතත් ඒක කරයි නේද? නිදාහරි අනිවාර්යයි. එතකොට ඒ කෑම කාලා නිදා ගත්තා. සමහර අය නම් අනිත් පැත්ත නේද? කෑම කන්නේ නැතුව නිදා ගන්නවා. එතකොට කෑමට වඩා නිින්ද නේද? කෑම ඕනෙත් නැතුව නිදා ගන්නවා කියන්නේ. හරි. කොහොම හරි කෑම කාලා නිදා ගත්තා කියලා කියනවා නම් ඒ තැනක කෑම පූර්ව ක්‍රියාවයි. බුංජිත්වා සයි. එතකොට හරි. පැහැදිලි නේද? එතකොට ඒ වගේ යෙදෙන පද තමයි මෙන්න මේ පූර්ව ක්‍රියා කියලා කියන්නේ. ඒ තැනක එකතු වෙන මේ ප්‍රත්‍ය කීපයක් තියෙනවා. ඒක දැනට අපිට අනිත් ඒවා ලොකු මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ කාරණාව ඉදා මට කියන්න බැරි වෙන්න ඇති මං හිතන්නේ. ත්වා ප්‍රත්‍ය ත්වාන ප්‍රත්‍ය ඊට පස්සේ ය කියලා ප්‍රත්‍යකුත් ඇතැම් විටක එකතු වෙනවා. කිව්වද මං ඒක? කිව්වේ නැහැ. මේකේ දැනට අපිට ඒව ගැන ලොකු විස්තරයක් අවශ්‍යත් නැහැ. වැඩි විස්තර අපි දෙවෙනි පොතේදී කතා කරනවා. මේ පද හැදෙන විදිහත් එක්ක කතා කරනවා. අපි එතනදී කතා කරමු. එතකොට මේ ත්වා ප්‍රත්‍ය තමයි බහුලව යෙදෙන්නේ. ගන්ත්වා පචිත්වා ඒ තැනක සමහර විටක යන්නකුත් මුලට එකතු වෙනවා. එතකොට පච ධාතුව ඊ ආගම වෙනවා ත්වා ප්‍රත්‍ය. පච ඊත්වා පචිත්වා ගච්ඡ ඊත්වා ගච්චිත්වා කියන එක නම් ගන්ත්වා කියලායි පදේ හැදෙන්නේ. එතන පොඩි වෙනසක් වෙනවා සමහර තැනක. චින්ද ඊත්වා චින්දිත්වා ඒ වගේ පද හැදෙනවා. ඒවා ඉතින් අපි පස්සේ කතා කරමු පද හැදෙන විදිය. මේකේ මේ දීලා තියෙන පද ටික පොඩ්ඩක් බලලා තියාගන්න. එතකොට දැනට ප්‍රමාණවත්. අලුතෙන් එකතු වෙනවා මැදට. මේ තමයි පූර්ව ක්‍රියාප්‍රත්‍ය. ත්වා ත්වාන ය කියලා කියනෙව පූර්ව ක්‍රියාප්‍රත්‍ය. ඊට මුලින් එතකොට ධාතුව එකතු වෙන්න ඕන. ධාතුව ධාතුවට මේ කොටස එකතු වෙලා ඊට පස්සේ මේක කොහොමද? පච ඊ ත්වා පචිත්වා. හරි. එතකොට පිස උයා කියන අර්ථය. ත්වා එක නම් හැම එකටම වගේ දෙනවා. දැන් අනිත් ඒවා සමහර තැනක නොය දෙන්න පුළුවන්. දේශනා.
සහත්වා නාහත්වා කිව්වම
ඔව්.
ඒක කොමස්වා කියලා
කියන්න හැම තැනම එන්නේ නැහැ. ඒක මතක තියාගන්න මේ යන්න ඇතැම් තැනක එන්නේ නැහැ. ඇතැම් තැනක මේ ප්‍රත්‍ය මේ එකක් සමහර විට එන්නේ නැහැ. හැම එකම හැම එකටම දාන්න බැහැ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන විදිහට තමයි අපි පද හදන්න ඕන. ඒක මතක තියාගන්න මේ යන්න අනිවාර්ය නැහැ කියලා විකල් ඇතැම් තැනක. ඇතැම් පදත් එක්ක තමයි යන්නේ.
එතකොට ත්වාන කියන එක දැම්මොත් නහා ත්වාන නහාය කියන එහෙම
හැම එකටම හදන්න බෑ. ඒ නිසා තමයි දැන් මේ ආදාය ආ උපසර්ගය ආ දා ධාතුව අන්න යයන්න ආපු තැන ආදාය ගෙන. හරි. හැම එකටම එහෙම දාන්න බෑ කියලා මතක තියාගත්තම හරි. අපි ඒවා ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. දා තමයි ධාතුව. දා ධාතුව දී මාර්ථයි. මේක උපසර්ගය. ආ උපසර්ගය. ඊට පස්සේ ආපහු 54 වෙනි පිටුවේ නාම විභාගය කියලා කොටසක් තියෙනවා. මේක ටිකක් වැදගත් කොටසක්. නාම වර්ග ටිකක් බෙදලා තියෙනවා. නාම නාම සර්ව නාම සමාස නාම තද්දිත නාම කිතක නාම කියලා. එතකොට මේකේ නාම නාම කියලා කියන්නේ ඕ නාම නාම අපි අන්තිමට කතා කරමු. සබ්බ නාම කියන එක කියලා තියෙනවානේ සර්ව නාම කියලා සිංහලෙන් කියන්නේ. නේද? ඒ මේ අර සියලු ওই විදිහට යෙදෙන පද. එතකොට ඒකක් ඒ සර්ව නාමයක් අපිට පොදුවේ කාට වුණත් පාවිච්චි කරන්න පුළුවන් පදයක් නේ. දැන් මම කියලා කියන්න පුළුවන්නේ මට විතරද නේ? ආශ්මතුන්ටත් කිව්ව හැකි මම කියලා නේ. ඒක පොදුවේ දැන් බෑ. උභවන්තට කියන්න බෑ කියලා. එහෙම කියන්න බෑ. ඒ වගේ එතකොට අර කියලා කියනවා. අර ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන් එක්කිනෙකුට විතරද? ඕන කෙනෙකුට කිව්ව හැකි. අන්න ඒ වගේ දේවල් යොදන්න පුළුවන් ඒ පද සර්ව නාම පද. සමාස නාම කියන්නේ නාම පද දෙකක් එකතු වෙලා හැදෙන පද වර්ගයක්. අපි ඒව ගැන විස්තර දෙවෙනි පොතේදී කතා කරන්නේ. ඒ නිසා දැන් කියන්නේ නැහැ. හැදෙන හැටි දැනගන්න ඕන නැහැ. විස්තර ඇතුව එතනදී කතා කරමු. තද්දිත නාමත් එහෙමයි. තද්දිත නාම කියලා කියන්නේ නාම පදයකට තද්දිත ප්‍රත්‍ය කියලා කොටසක් එකතු වෙලා හැදෙන නාම පද වර්ගයක්. ඒවා අපි ඒ තද්දිත ප්‍රත්‍යත් එක්කම දෙවෙනි පොතේ කතා කරනවා. දැන් කතා කරන්නේ කිතක නාම අපි ඉස්සරහට කතා කරනවා. එතනදී තව ටිකක් ඉස්සරහට මේ පොතේම ඒ නිසා එතනදී කතා කරමු. ඊට පස්සේ ඒ කියපු වර්ග හතරට අමතර ඔය ගස මිනිසා ඒ වගේ පද ඒ වගේම පුද්ගලයන්ගේ නම් ගැන කියවෙන කොහොමද ඡන්ද කිත්ති අරිය චිත්ත ඒ වගේ නමුත් අයිති වෙන්නේ මෙන්න මේ නාම නාම කියන එකටමයි කියලා කියනවා. හරි. ඊට පස්සේ මේ සර්වනාම ගැන විස්තරයක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න ඕන. අපි සර්වනාම කියලා කියන්නේ මොනවද කියන එක ගැන කෙටියෙන් දැනගන්න ඕන. මේකේදී විශේෂයක් තියෙනවා මේ සර්වනාම වලදී ලිංග අනුව මේ සර්වනාම වෙනස් වෙනවා. ඒක තමයි තියෙන මෙතනදී ඔය ටිකක් කට්ටියට ගැටලු වෙන තැන ඕක. ලිංගානුව වර නැගෙනවා මේ සර්වනාම පද. එතකොට දැන් උදාහරණයක් විදියට සර්වනාම වල අපි ගන්නවා ත ශබ්දය. ත ලේසි එකක් ගමු නේද? ඔව්. මුලින්ම තියෙන එක නිසා ත ශබ්දේ ගමුකෝ. ත ශබ්දය. එතකොට ඕක ප්‍රථමාවේදී වර නැගෙන්නේ සෝ තේ කියලා. ප්‍රථමා විභක්තියේදී පුල්ලිංගයේදී සෝ තේ. ස්ත්‍රීලිංගයේදී පොඩ්ඩක් වෙනසට වර්ණනය. සා තා තායු. සා තා තායු. අරර්ථේමයි. ඒ කියන එකයි තේරුම. ඒ පුරුෂයා කියලා අපි කියනවා නම් කියන්නේ සෝ පුරිසෝ. ඒ පුරුෂයෝ කියලා කියනවා නම් තේ පුරිසා. ඒ ස්ත්‍රිය කියලා අපි කියනවා නම් සා කඤ්ඤා. ඒ ස්ත්‍රියෝ කියලා කියනවා නම් තා කඤ්ඤායෝ. එහෙම නැත්නම් තායෝ කඤ්ඤායෝ. ඊට පස්සේ ඒකම නපුංසක ලිංගයේදී තව පොඩ්ඩක් වෙනස්වට වර්ණ ගේන්නේ. ඔව්. තං තේ තානි කියලා ඉවර්ණ ගේන්නේ. එතකොට තං චිත්තං තේ චිත්තානි තානි චිත්තානි. ඒ විදිහටයි වර්ණ ගේන්නේ. ඉතින් ඒ වර්ණ ගේන විදිය අපි ටිකක් හුරු කරගන්න ඕන. ඒ හුරු කරගත්තම මේකෙ ඇච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ටික නම් ඇත්තටම ඒ එකක් හොඳට පාඩම් කරගන්න ඕන. තේරුණාද? එක වර්ණ නැගීමක් දැන් 56 පිටුවේ දීලා තියෙනවා. ය ශබ්දයේ වර්ණ නැගීම. යම් කියන අර්ථයේ ය ශබ්දය. එතකොට යම් පුරුෂයෙක් කියලා කියනවා නම් යෝ පුරිසෝ. යම් ස්ත්‍රියක් නම් යා කඤ්ඤා, යා වනිතා, ඒ වගේ. එතකොට සිතක් ගැන යම් චිත්තං ඒ විදිහට. එතකොට මේ ලිංග තුනේ යෙදෙන විදිය ඒ පිටු දෙකේ කියලා තියෙනවා. ඒ ටික පොඩ්ඩක් නෙමෙයි හොඳට පුරු කරගන්න. නැත්තම් ටිකක් අමාරු වෙනවා. ඊට පස්සේ ඒකේ ඊට පොඩ්ඩක් වෙනස්වට වර්ණගෙන හැටි වෙනස්වට වර්ණගෙන තැන් ගැන 57 වෙනි පිටුවේ 58 වෙනි පිටුවේ කියාගෙන යනවා. ඒ ටිකක් පුරු කරගන්න ඕන. 57 58 පිටු දෙක. ඒ ටික කියවලා තේරුම් ගන්න පුළුවන් කියවපුවම ඒ ටික තේරුම් ගන්න ඒ ටික ඊට පස්සේ මතක තියාගන්න. අපි උදාහරණ කීපයක් නිකමර කතා කරගෙන යමුද? කීපයක් මම කීපයක් අහන්නම් ඒවට උත්තර දෙන්න. අනිත් එක මතක තියාගන්න ඕන මේ ය ඒ ශබ්දයක් මුලින් ඇතැම් විටක නාම පදයක් විදිහටත් යෙදෙන්න පුළුවන්, නාම විශේෂණයක් විදිහටත් යෙදෙන්න පුළුවන්. මේ සර්වනාම පදයක්. එතකොට නාම පදයක් විදිහට යෙදෙනවා නම් ඒක තනියම යෙදෙන්නේ. නාම විශේෂණයක් කියන්නේ වෙන නමකට මුලින් යෙදෙනවා නන්නේ. ඒක තනියම යෙදෙන තැනකදී අපි ඒකේ නම කියන්නේ කොහොමද? උදාහරණයක් විදිහට සෝ කියලා විතරක් තියෙනවා නම් සෝ ගාමං ගච්ඡති. අපි ඒක කියන්නේ හෙතෙමේ කියලායි. හෙතෙමේ හෙතෙම ගමට යයි. එහෙම නැතුව සෝ පුරිසෝ කියලා විශේෂණයක් විදිහට තියෙනවා නම් අපි හෙතෙමේ පුරුෂයා කියලා කියන්නේ නැහැ. සිංහලෙදී ඒක කියන්නේ ඒ පුරුෂයා. තේරුණාද? සෝ පුරිසෝ කියනවා නම් ඒ පුරුෂයා කියලායි කියන්නේ. එතන පද දෙකේ වෙනසක් නැති වුණාට අපි සිංහලෙන් කියන විදිය පොඩි වෙනසක් තියෙනවා. සෝ පුරිස විශේෂණයක් විදිහට යෙදෙනවා නම් ඒ ශබ්දයේ මූලය තියෙනවනේ. සිංහලයේදී අපි ඒ ශබ්දයේ මුල් ශබ්දය ඒ කියලානේ කියන්නේ සිංහලයේදී. ත ශබ්දයට සිංහලෙන් දෙන අර්ථය තමයි ඒ. ඒ අන්න ඒ අර්ථය තමයි ගන්න. ය ශබ්දයට සිංහලෙන් දෙන අර්ථය තමයි යම්. අපි හිතමුකෝ යෝ පුරිසෝ කියලා තියෙනවා නම් ඒක යෝ ගාමං ගච්ඡති කියලා තියෙනවා. එතන අපි කියන්නේ යමෙක් ගමට යයි නම්. යමෙක් ගමට යයි නම්. ගමට යයි කියලා. යෝ ගාමං ගච්ඡති. යමෙක් ගමට යයි. යෝ පුරිසෝ ගාමං ගච්ඡති කියලා තියෙනවා නම් අපි යමෙක් පුරුෂයෙක් ගමට යයි කියලා කියන්නේ. මෙන්න මේ මුල් කොටස තමයි ගන්නේ යම් පුරුෂයෙක් කියලා. පැහැදිලි නේද? ඒකත් මතක තියාගන්න. ඒ සර්වනාම සම්බන්ධව ඒ සිංහලට කියද්දි ඒ පොඩි වෙනසක් ওই දෙකේ තියෙනවා. විශේෂණයක් විදිහට යෙදෙන තැනකයි එහෙම නැතුව නාම පදයක් විදිහට යෙදෙන තැනකයි. ඊට පස්සේ තින් ඒ වර්ණගීම් ටිකක් තමයි ඉස්සරහට තියෙන්නේ. සර්වනාම වල වර්ණගීම් ටිකක්. ඒ ටික හොඳට හුරු කරගන්න ඕන. හරි. ඊට පස්සේ 65 පිටුවේ මිශ්‍ර ක්‍රියා කිතක පටන් ගන්නවා. ඒක අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. අපේ මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ මොකක්ද? මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ යමින්, කමින්, බොමින් ඔය වගේ සිංහලෙන් අපි කියනවා ඉන් කියලා කෑල්ලක් එකතු කරලා නේ. ඒ තැනකදී මතක තියාගන්න තියෙන්නේ අවසන් ක්‍රියාව සිද්ධ වෙන වෙලාවේදී ඊට සමගාමීව කෙරෙන ක්‍රියාවකට අපි කියනවා මිශ්‍ර ක්‍රියාවක් කියලා. පැහැදිලිද? ඔහු සිනාසෙමින් අඬන්න බෑනේ. සිනාසෙමින්
අඳුරු බිඳ.
ඔක කඳුරු පියදායිද? ඔය ඒක ඉතින් අපි කැමති විදියකට දාගන්න නේද? සිනාසෙමින් මිදුලහම දිනවා. ඒක ගැලපෙන එකක් මෙයා කරලා කියලා ගන්න. අඬමින් නම් කඳුරු පිය දාන්න පුළුවන්. ඉතින් හිනාසෙමින් වෙන්නත් පුළුවන්. වැඩිපුර හිනා යද්දි කඳුරු වෙනවනේ නේද? හරි. එතකොට මේ මිශ්‍ර ක්‍රියාපද විදියට මිශ්‍ර ක්‍රියාපද කියන එකත් කිතක වර්ගයක්. කිතක කියලා කියන්නේ මොකක්ද? නාම පද ක්‍රියාපදයකින් ක්‍රියා නාම කියලා අපි කියනවා. එතකොට ඒක හැදෙන්නේ ධාතුවකින්මයි. ධාතුවකට ධාතුව ඒ ධාතුවකට වර්තමාන අතරම අපි මේ දැන් කතා කරගෙන යන්නේ වර්තමාන කිතක. වර්තමාන කිතක මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ වර්තමාන කිතක. ඒකට එතකොට එකතු වෙන ප්‍රත්‍ය දෙකක් තියෙනවා. අන්ත එහෙම නැත්නම් මාන. කොහොමද ධාතුව මොකද්ද? පච ධාතුව. පච අන්ත පච මාන කියලා පද දෙකක් හදෙනවා. පචන්ත පච මාන. එතකොට මේකේ යෙදීම කොහොමද? මෙන්න මේ මිශ්‍ර ක්‍රියා කිතකත් එතකොට වර නැගිනවා ලිංග තුනේ වචන අනුව. කොහොමද? පුල්ලිංගයේදී නම් පුරුෂ ශබ්දය වගේ. ස්ත්‍රීලිංගයේදී දැන් අයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ ශබ්දය වගේ පුරුෂ ශබ්දය වගේ තමයි මේක වර නැගෙන්නේ පුල්ලිංගයේදී. ස්ත්‍රීලිංගයේදී වනිතා ශබ්දය වගේ. නපුංසක ලිංගයේදී චිත්ත ශබ්දය වගේ අයන්නේ. එතකොට පචන්ත කියන පදේ අපි අර්ථ කියනවා පිසින්නා වූ පුරුෂයා. පිසින්නා වූ පුරුෂයා. ඔකෙදි තව පොඩි දෙවිදියකට වර්ණගෙනවානේ. ඔව්, ගච්ඡන්ති ඔව් කුමාරී ශබ්දය වගේ මෙතන කෙලවරට ඊ යන්නක් එකතු වෙනවා. ඔව් ශ්‍රී ලිංගයේදී වෙනසක් වෙනවා මෙතනදී. මෙන්න මේකේ ඒ කුමාරී ශබ්දය වගේ වර්ණගෙන්නේ උන්ත ශබ්දය. මේක වර්ණගෙන්නේ කන්‍යා ශබ්දය වගේ, වනිතා ශබ්දය වගේ. මේක ශ්‍රී ලිංගයේදී ඒ කියන්නේ මානපත්තියෙන් හැදෙන පදය වනිතා ශබ්දය වගේ. අන්ත ශබ්දයට කෙලවරට ඊ යන්නකුත් එකතු වෙනවා. ශ්‍රී ලිංග ඊ ප්‍රත්‍යය. එතකොට ගච්ඡන්ති පචන්ති කියලා පදේ හැදෙන්නේ. ඒක එතකොට කුමාරී ශබ්දය වගේ. ශ්‍රී ලිංග
ගුණවන්තු
වගේ පුරුෂයෙක් අන්තු වගේ. හැබැයි උනාට කෙලවර අයන්නක් තියෙන්නේ. ගුණවන්තු ශබ්දය වගේ තමයි. ඔව්, බුද්ධ ශබ්දය වගේ නෙමෙයි. ගුණවන්තු ශබ්දය වගේ. ගුණවන්තු නෙවෙයි, අතරම ගච්ඡන්ත කියලා වෙනම ශබ්දයක් දීලා තියෙනවා. ඒ ගච්ඡන්ත කියලා කියන්නේත් කිතක පදයක්. වර්ණගිල්ල ගත්තොත් දකින්න ලැබෙයි. ඒකෙදි ගච්ඡන්ත කියලා වෙනම වර්ණගීමක් දීලා තියෙනවා බුද්ධ ශබ්දයට අමතරව. ඒතොර අයන්නේ ඉවර වුණාට අතරම බුද්ධ ශබ්දේ වගේ නෙවෙයි ඔක්කොම පද හැදෙන්නේ. පොඩි වෙනස්කම් සමහර තැනක වෙනවා. ඒ නිසා ඒකෙදි ඒ ගච්ඡන්ත ශබ්දයේම පුල්ලිංග ශ්‍රීලිංග පුල්ලිංග නපුංසක ලිංග පද වෙනව පෙන්නලා තියෙනවා. ගච්ඡන්ති කියන පදේ විතරක් කුමාරී ශබ්දේ වගේ කියලා මතක තියාගන්න. හරි. එතකොට මේක චිත්ත ශබ්දේ වගේ නෙවෙයි, වරණගිනේ බුද්ධ ශබ්දේ වගේත් නෙවෙයි. වැරදීමක්. එතකොට මේ දෙක වරණගිනේ ගච්ඡන්ත කියලා වෙනම ශබ්දයක් දීලා තියෙනවා නේ. හරි. ඒක අපි ඉක්මනට කීපයක් කියාගෙන යමුද? නිකන් ප්‍රථමා විදි විතරක් වරණගින විදිය. ගච්ඡං ගච්ඡන්තෝ කියලයි පද දෙක හැදෙන්නේ පුල්ලිංග ඒක වචනයේදී. එතකොට යන්නා වූ පුරුෂයා කියලා අපි කියනවා නම් ඒක විශේෂණයක් විදියටත් තියෙන්න පුළුවන්. මේ මතක තියාගන්න තියෙන්නේ මේ පද විශේෂණ පද විදියටත් තියෙන්න පුළුවන්. ඒ වගේම අර මිශ්‍ර ක්‍රියාවක් විදියටත් තියෙන්න පුළුවන්. ඒ වගේම අර අවසාන ක්‍රියාවක යෙදෙන අර්ථේනොත් බොහෝ විට යෙදෙන්න පුළුවන් කියලා තියෙනවා දැන් උදාහරණයක්. ඥානන්තෝ හෝති සංඥානන්තෝ හෝති ඔහු දන්නේ වෙයි ආදි වශයෙන් යෙදුන තැන තියෙන බුද්ධ දේශනාවේ. දොන මතක තියාගෙන තියෙන්නේ මෙන්න මේ පද ඇතැම් විටක නාම විශේෂණයක් විදිහටත් තියෙන්න පුළුවන්. කොහොමද? පිසින්නා වූ පුරුෂයා කියලා අපි කියනවා නම් පචන්තෝ පුරිසෝ, පචන්තෝ පුරිසෝ. එහෙම නැත්නම් පචං පුරිසෝ කියලාත් පදයක් හැදෙනවා. ඔව්. මතක ඒ පදේ තියෙන හැටි බලා ගන්නකෝ. පෙරලා ගන්න පිටුව 66 වෙනි පිටුව. ඔව්. ගච්ඡං කියන ඒ පදේ වගේ. එතකොට පචං කියලාත් පදයක් හැදෙනවා. පචං පුරිසෝ, එහෙම නැත්නම් පචන්තෝ පුරිසෝ. උයන්නා වූ පුරුෂයා. ඒක බහුවචනෙට යනවා නම් පචන් තෝ, එහෙම නැත්නම් පචන්තා පුරිසා. ඉතිරියවත් ඉතින් කියවලා හුරු කරගන්න. මේක මතක තියාගන්න ඕන. තතියා, කරණ, චතුත්ති, චට්ටි, සත්තමි, ඒ තැන්වල පොඩ්ඩක් විශේෂ විදිහේ පදයක් හැදෙනවා. මේ ඉන්ත කියන කොටසට, මේ ඉන්ත කියන කොටස තායන්නක් බව, තායන්නක් වෙනවා තතියා කරණවලදී. තතියා කරණවලදී මේ දෙකට ආදේශයක් වෙනවා තා කියලා. ඊට පස්සේ චතුත්ති චට්ටි දෙකේදී තෝ කියලා ආදේශයක් වෙනවා මේ ඉන්ත කොටසටම. චතුත්ති චට්ටි. සප්තමීදී තී කියලා ආදේශයක් වෙනවා සප්තමීදී. ඒ නිසා ගච්ඡතා කියලා පදයක් තතියාවේ කරණවර හැදෙනවා. ගච්ඡතෝ කියලා පදයක් හැදෙනවා චතුත්ති චට්ටි ඒක වචනේදී. ගච්ඡති කියලා පදයක් හැදෙනවා සප්තමී ඒක වචනේදී. එතකොට මේ ඔක්කොම ඒක වචනවලදී. ගච්ඡතං කියලා පදයක් චතුත්ති චට්ටි බහුවචනවල විශේෂ පදයක් හැදෙනවා. ගච්ඡතං චතුත්ති චට්ටි බහුවචනේදී තං කියලා කොටසක්. ගච්ඡතං. එතකොට ඔකේ ඒ විදිහේ වෙනස් පද කීපයක් හැදෙනවා කියලා මතක තියාගන්න. අනෙක් ඒවා බොහෝ දුරට බුද්ධ ශබ්දයක සමානයි. එතකොට අපි කියමු බලන්න යන්නා වූ පුරුෂයාගේ, යන්නා වූ පුරුෂයාගේ පුතා කොහොමද කියන්නේ? ගච්ඡන් තස්ස, එහෙම නැත්නම් ගච්ඡතෝ පුරිසස්ස පුත්තෝ. ගච්ඡතෝ පුරිසස්ස පුත්තෝ, එහෙම නැත්නම් ගච්ඡන් තස්ස පුරිසස්ස පුත්තෝ. හරි, ඒ විදිහට ඒ ටික සුරු කරගන්න. මේ විදිහේ යෙදීම් ටිකක් තියෙනවා කියලා මතක තියාගන්න. ස්ත්‍රීලිංග පද ටිකත් පොඩ්ඩක් බලලා හුරු කරගන්න. එතකොට මේ ගච්ඡන්ත ශබ්දය වර්ණගින විදිය වර්ණගිනි පොත් වලින් පාඩම් කරගන්න එක වඩා හොඳයි. මේ වගේ සමහර තැනක පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් නිසා මේකෙනම් ගැටලු තිබුණ නැහැ නේද? වැරදි තිබුණා. ඔව්, සමහර තැන්වල පැරණි වගේ නැති වෙන්න පුළුවන්. මම එහෙම බලන්නේ ශ්‍රීලංගේ චතුත්තියේ තියෙන.
ශ්‍රීලංගේ
චතුත්තියේ තියෙන. ඒක වටන දීර්ඝ වෙලා නැහැ නේ. ඔව්. ඒක දීර්ඝ වෙන්න ඕනේ. ඒ වගේ තැන් පාඩම් කරගන්න එක හොඳයි. එතකොට වගේ ගොඩක් වෙලාවට වැරදි අඩුයි නේ. එතකොට මේ වගේ එකක් මිශ්‍ර ක්‍රියාවක් විදියට යෙදෙන තැනකට උදාහරණයක් කියමු බං. අරිය චිත්තයස්ම මිශ්‍ර ක්‍රියාවක් විදියට යෙදෙන තැන.
මම සිනාසෙමින් ඉගෙන ගන්නවා.
ඔව්, පාලියෙන් කියන්න.
මම අහං සිනාසෙමින්
අසන්තෝ.
අසන්තෝ
උග්ගන්හා. එතකොට ඒ වගේ තැනක එක මිශ්‍ර ක්‍රියාවක් විදියටයි යෙදෙන්නේ. පැහැදිලි වෙන්නේ. එතකොට සිනා සෙන්නා ඌ මම ඉගෙන ගනිමි කියලා කිව්වොත් ඊට පොඩ්ඩක් අර්ථය වෙනස්. මම සිනාසෙමින් ඉගෙන ගන්නවා කිව්වත් ඉතින් ඇත්තටම අර අර්ථේම තමයි ගොඩක් දුරට. ඒ වුණාට සිනා සෙන්නා ඌ මම කිව්වොත් එතනදී නාම විශේෂණයක් විදිහටයි සිනාසෙන්නා ඌ කියන පදයේ යෙදෙන්නේ. ඒ තැනක අර පදේම මුලට ගන්නවා. හසන්තෝ අහං උග්ගන්හාමි. සිනාසෙන්නා ඌ මම ඉගෙන ගනිමි. හරි. ඒ විදිහට දෙවිදියක යෙදීමක් තියෙනවා කියලා මතක තියාගන්න. බොහෝ විට දැන් අර හෝති පදයක් දාලා අපි කෙලවරක වාක්‍යයක අගට දානවා. ඒ තැනක ඒක මිශ්‍ර ක්‍රියාවක් නෙවෙයි. කොහොමද? හෝති කියන එකට කලින් අපි දානවා සෝ සෝ පචන්තෝ හෝති. ඔහු පිසින්නේ වෙයි. ඔහු පිසිමින් වෙයි කියලා කියන්නේ සිංහලේ. තේරුණාද? ඒකේ වෙනසක් තියෙනවා. ඔහු පිසිමින් වෙයි කියන එක ඉතින්
මොකද්ද? හෝති එනවාද ඒක
බලන්න. ඔහු හෝති එන්න ඕන. එහෙම නැතුවත් කියන්න පුළුවන්. සෝ පචන්තෝ. ඔහු පිසින්නේ වෙයි.
පිසිමින් ඉන්නේ වෙයි.
ඔහු පිසිමින් ඉන්නේ වෙයි කියලා කියන්න පුළුවන්. තොට සෝ පචන්තෝ හෝති. ඔහු පිසින්නේ වෙයි. එහෙම අර්ථයකුත් තියෙනවා. ඒකට පිසිමින් කියන කෑල්ලම දාන්න ඕනේ නැහැ. සමහර තැනක පිසින්නේ. ඒ වගේ දීමකුත් තියෙනවා කියලා මතක තියාගන්න. දැන්
මේ දීලා තියෙනකේ සෝ බත්තම් පචන්තෝ හෝති. එතකොට බත් ඔහු බත් පිසිමින් සිනාසෙයි. ඔහු බත් පිසිමින් සිනාසෙයි කියන්නේ දැන්.
පුළුවන්. ඉතින් පිටිපස්සේ ක්‍රියාපදයක් තියෙයි. වෙන ක්‍රියාපදයක් මේ හෝති නැතුව වෙන ක්‍රියාපදයක් තිබුණොත් එහෙම යොදන්න පුළුවන්. ඒතර මිශ්‍ර ක්‍රියාව.
නෑ නෑ. සෝ බත්තම් පචන්තෝ හෝති
කිව්වා. ඔව්.
ඔහු බත් පිසිනේ සිනාසෙයි නෙමෙයි.
ඔව්. සිනාසෙයි නෙමෙයිනේ.
දැන් පිසිනේ
වෙයිනේ.
එතකොට ඔහු බත් පිසිනේ
නෙමෙයි.
මම ගියා කරේ.
ඒක.
බැලුවා හන්දේ.
හරි. එතකොට මේකේ මේ වර්ණගෙන විදිය ගැනත් 68 69 පිටුවල තියෙනවා. ඒ ටික හොඳට කියව ගන්න. 68 69. ඒ වර්ණගීම වෙන්නේ කොහොමද? මේ උදාහරණ වාක්‍යවල දාලා තියෙනවා. ඒවා ආයේ කියන්න ඕන නැහැ. විලා යන නිසා ගැටලු තිබුණොත් අපි ආයේ කතා කරමු. ඒ දෙක හොඳට කියවගත්තම ඉතිරි ටික පැහැදිලි වෙයි. අපැහැදිලි වුණොත් අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ නාම විශේෂණ පද ගැන 71 පිටුවේ විස්තරයක් තියෙනවා. එතකොට මේ පද නාම විශේෂණයක් කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ දිගටම තියෙන මේ වැත්තරම ಗುಣ ගැන කියවෙන නාම පද බොහෝ ඒවා. ගුණයක් කියවෙන්නේ උස, මිටි, මහත, කෙට්ටු නේද? ඒ මොකක්කෝ? ඒ තියෙන ඒවා ඔක්කොම ඒ ගුණයක් කියවෙන්නේ නේ. දේක හෝ කෙනෙකුගේ ගුණයක් කියවෙන. ගුණයක්. එතකොට අන්න ඒ වගේ දේවල් අපි නාම විශේෂණ විදිහට ගන්න පුළුවන්. එතකොට නාම විශේෂණ විදිහට ගන්න පුළුවන් ඕවා විතරද? නෑ. නාම විශේෂණ විදිහට ගන්න පුළුවන් දේවල් තව කීපයක් තියෙනවා. ඒක මතක තියාගන්න. මේ වගේ ಗುಣ නාමත් නාම විශේෂණ වෙන්න පුළුවන්. ಗುಣ නාම. එතකොට නාම විශේෂණ විදිහට එන්න පුළුවන් දේවල්. ಗುಣ නාම නාම විශේෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව වර්තමාන කිතක. වර්තමාන කිතක. ඊට අමතරව අතීත කිතක. ඊට අමතරව සංඛ්‍යා ශබ්දවල අපි කතා කළා. අපි ඒවා තාම ආවි නැහැ. කීවෙනි තව ටිකක් ඉහා තියෙන්නේ. මේවා කිව්වොත් තේරෙයි. සාමාන්‍යයෙන් පළමු වෙනි, දෙවෙනි, තුන්වෙනි ඒ වගේ කියවුන ක්‍රම සංඛ්‍යා කියලා අපි ඒවට කිව්වේ නේද? ක්‍රම සංඛ්‍යා. ඒ තැනක අර කෙළවරේ වෙනි කියලා කොටසක් එන්නේ. පළමු වෙනි, දෙවෙනි, තුන්වෙනි, දසවෙනි. අන්න ඒ වගේ ක්‍රම සංඛ්‍යා. ඒවත් එන්න පුළුවන් විශේෂණ පදයක් විදියට. උට මෙන්න මේ දේවල් මතක තියාගන්න විශේෂණ පද විදියට එන්න පුළුවන් කියලා. උට අපි ඒවා යෙදෙන හැටි ඉස්සරහටත් කතා කරනවා. ඉතින් වල මතක තියාගමු මේක මේ විශේෂණයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ කියන එක අපි අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් දැන් වන්තු ශබ්ද වන්තු මන්තු ඒ තද්දිත පද පඤ්ඤාවන්තෝ එහෙම නැත්නම් පඤ්ඤවා පඤ්ඤාවන්තෝ නෙවෙයි පඤ්ඤවා පුරිසෝ
ඒවා විශේෂණ
ඒවත් විශේෂණ ඔව් වන්තු ඒ ඇත කියන අර්ථයේ ඒක තවත් මෙතන තියෙන්න පුළුවන් මේකට තව එකතු වෙන්න පුළුවන් සමහර විට ඒ ඉවතරම ඇත යන අර්ථය කියවෙන තද්දිත පද
ඒවත් විශේෂ
වන්තු මන්තු ඔව් ඇත යන අර්ථය කියවෙන යන අර්ථ ඇත යන අර්ථ ඇති තද්දිත උදාහරණ ඕනනම් වන්තු මන්තු වන්තු මන්තු ඒ වගේ දේවල් වන්තු මන්තු කියන්නේ මුල තව කැයි කියනවා ඈ ගුණවන්තු චක්කු මන්තු ඒ වගේ ගුණවන්තු ශබ්දය එතකොට ගුණවා පුරිසෝ ගුණවත් පුරුෂයා ඒ වගේ හරි තවත් උතින් ඉන්න පුළුවන් මේවත් යෙදෙන්න පුළුවන් කියලා මතක තියාගන්න
නාම විශේෂණ
ඔව් නාම විශේෂණ විදියට මට මතක් වුණේවා මේ කිව්වේ එතකොට මේ උදාහරණයක් අපි කිව්වොත් මේකෙදී තව මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විශේෂණ පද පාලි සිංහල භාෂාවේදී වර නැගින්නේ නැහැ නාම පදයත් එක්ක සිංහල දැන් නාම පදයේ ලිංග විභක්ති වචන වෙනස් වුණා කියලා සිංහලයේදී ඒ නාම විශේෂණ පදේ වර නැගින්නේ නැහැ උදාහරණයකට අපි ගමු හොඳ හොඳ ළමයා හොඳ පිරිමි ළමයා හොඳ ගැහැණු ළමයා හොඳ ගැහැණු ළමයි හොඳ පිරිමි ළමයි නේද හොඳ හිතක් ඒ හැම තැනකම හොඳ කෑල්ල වෙනස් වුණේ නැහැ නරක ගත්තත් එහෙමයි ඉතින් ඒ වගේ නාම විශේෂණ පද වෙනස් වෙන්නේ නැහැ සිංහලයේදී වර නැගින්නේ නැහැ හොඳ හිතට හොඳ හිතින් හොඳ හොඳ ළමයා කෙරෙහි ඒ වගේ වෙනස් වුණේ නැහැ පාලියේදී හැබැයි වර නැගිනවා මෙන්න මේ විශේෂණ පදේ වර නැගිනවා විශේෂ්‍ය පදයේ ලිංග විභක්ති වචන අනු උදාහරණයක් විදියට අපි ගමු මොකක්ද දක්ක දක්ෂ එතකොට දක්ෂ ළමයා කියලා පිරිමි ළමයා කියනවා නම් දක්කෝ ධාරකෝ බහුවචනෙ දක්හා ධාරකා ඊට පස්සේ ඔක විභක්ති වෙලත් දක්හස්ස ධාරකස්ස චතුත්ති දක්ඛම්හා ධාරකම්හා දක්කේ ධාරකේ සත්තමේදී ඒක වචනෙ ඔය විදියට වර නැගෙනවා විශේෂණ පදේ ශ්‍රී ලිංග ඒ ලිංග අනුවත් වර නැගෙනවා කොහොමද දක්හා ධාරිකා දක්ඛායෝ ධාරිකායෝ දක්ඛා වනිතා ඒ විදියට දක්ඛාය වනිතාය චතුත්ති ඒ වගේදී දක්ඛායන් වනිතායන් සත්තමේදී ওই විදියට වර නැගිනවා පැහැදිලිද නපුංසක ලිංගෙත් එහෙමයි කොහොමද සෝභන කියන අපි පදේ ගමු සෝභනං චිත්තං සෝභනානි චිත්තානි සෝභනස්ස චිත්තස්ස ওই විදියට චිත්ත ශබ්දේ වගේ ඒවා වර්ණගිනවා මතක තියාගන්න ඔන්න ඔය විදිහේ නාම විශේෂණ පද පාලි භාෂාවේදී ලිංග විභක්ති වචන අනුව වර්ණගිනවා ඉතින් මේක හොඳට ඒ නිසා මතක තියාගන්න ඕනේ හරි ඒක ගැන විස්තරේ 71-2 පිටු කියවලා මතක තියාගන්න ඒකේ ගැටලු තිබුණොත් පස්සේ අපි කතා කරමු 71-72 ඊට පස්සේ සංඛ්‍යා විශේෂණ සංඛ්‍යා යෙදිලා තියෙනවා අපි එහෙමනොත් තව මේ සංඛ්‍යා ටික කතා කරලා අද නවත්තමු නේද ඉතිරි ටික සංඛ්‍යා විශේෂණෙහිවත් ඝන නේද එතකොට මේ සංඛ්‍යා ටික අපි හුරු කරගන්න ඕන ම ඉතරලම ඒ වගේ ඒ නන් ටික කියවලා හොඳට හුරු කරගන්න 74-75 පිටු දෙකේ ඒ සංඛ්‍යා සිංහලෙන් සංඛ්‍යාව දීලා තියෙනවා ඉලක්කමෙන් ඊට පස්සේ පාලියෙන් එකේ ඔය සිංහල අකුරෙන් ලියලා නැහැ. ඉලක්කමෙන් අපිට හොයාගත්තේ ඒක. එතකොට පාලි නම දීලා තියෙනවා. ඊට පස්සේ මතක තියාගන්න ඕන මේ ඒක කියන શબ્දය ඒක වචන බහුවචන දෙකේම වර්ණගෙන්න පුළුවන්. හැබැයි සංඛ්‍යාවක් ගැන කියවෙන තැනකදී ඒක වචනේ විතරයි යෙදෙන්නේ. එක්කෙනෙක් කියන තේරුමනේ. ඒක වචන શબ્ද ඒක වචන යේ විතරයි වර්ණගෙන්නේ සංඛ්‍යාවක් කියවෙන තැන්වල. සංඛ්‍යාවක් නේද තව ඒවා කියවෙනවද? කියවෙනවා. තව අර්ථ කීපයක් කියවෙනවා. අසහාය අර්ථ, අතුල්‍ය අර්ථ, ශ්‍රේෂ්ඨ අර්ථ කියවෙනවා කියලා අපි එදා කතා කළා. ඒ වුණාට ඒවා මෙතනදී අපිට මේ පොතේදී වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන සටහනක් මට මතක විදිහට දුන්නා. එතන බලලා ඒ ටික සටහන දාගන්න පළවෙනි පොතට ඉච්චර දැනට ලොකු වැදගත්කමක් නැහැ. ඒ නිසා ඒක શબ્දය වර්ණගෙන්නේ නැහැ. අනිත් ලිංග විභක්ති වචන අනුව වර නැගෙනවා. බහුවචනයේ වර නැගෙන්නේ නැහැ. බහුවචනට යන්නේ නැහැ. විභක්ති අනුවත් වර නැගෙනවා. ඒකස්ස ওই විදිහට වර නැගෙනවා. ඊට පස්සේ දී શબ્දය වර නැගින විදිය 76 පිටුවේ පෙන්වලා තියෙනවා. ප්‍රථමාවි ද්වේ ද්වේ. එතකොට ලිංග තුනේදිම මේක සමානවයි වර නැගෙන්නේ. කොහමද? ද්වේ පුරිසා, ද්වේ ඉත්‍යෝ, එහෙම නැත්නම් කඤ්ඤායෝ, ද්වේ චිත්තානි. ඒ තැන්වල ද්වේ શબ્දය වෙනසක් වෙන්නේ නැහැ. මේ වර නැගීම ලිංග තුනේම සමානවයි යෙදෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මේ තී શબ્දය වර නැගින විදිය 76 77 පිටුවල තියෙනවා. ඒ ටික එතකොට මතක තියාගන්න ඕන. පුරුෂ පුල්ලිංගයේදී තයෝ ඒ විදිහට වර නැගිනවා. ස්ත්‍රී ලිංගයේදී තිස්සෝ ඒ විදිහට, නපුංසක ලිංගයේදී තීනි ওই විදිහට. ඔකේ මතක තියාගන්න තියෙන්නේ මේ වගේ වෙනස්කම් වෙන්නේ ප්‍රථමාවේදී, ඒ වගේම චතුත්ති චට්ටිවල විතරයි ලිංග තුනේ වෙනස් වෙන්නේ. අනිත් හැම තැනකදීම ලිංග තුනේදී සමානයි. ප්‍රථමා, ဒုတိය, චතුත්ති, චට්ටි. ඒ ටික හොඳට ඒ නිසා ඒ ටිකේ වෙනස බලලා තියාගන්න. මේකේ මුද්‍රණ දෝෂයක් තිබුණා සමහර තැනක, ඒව හදාගන්න. ඔව් තිස්සන්නම්, ඒක තන් කියලා තියෙන්නේ. තිස්සන්තන් කියලා, තිස්සන්නම් කියලා හදාගන්න ඕන. ඒ වගේම පුල්ලිංගයේ තින්නන්නම් වෙන්න ඕන. තින්නන්ත කියලා තියෙන්නේ. තින්නන්නම් තින්නන්නම් ඒවා වඩා හොඳයි මේකෙන් බලන්න නැතුව වර්ණගිරි පොතකින් පාඩම් කරගන්න එක. තින්නන්නම් හරි. ඊට පස්සේ චතු ශබ්දයේ වර නැගීම පෙන්ලා තියෙනවා 78 පිටුවේ. ඒකෙත් ලිංග අනුව වර නැගීම වෙනස්. ඒක මතක තියාගන්න ඕන නිසා මේ ඒක ශබ්දයයි තී ශබ්දය, චතු ශබ්දය මේ තුන ලිංග අනුව වෙනස් වෙනවා. ඒක තී චතු. ඒක තී චතු. ඒ ටිකේ නිසා බලලා හුරු කරගන්න ඕන ලිංග අනුව වෙනස් වෙන නිසා. එතනින් එහා තියෙන අනිත් හැම શબ્දයක්ම වෙනස් වෙන්නේ නැහැ. ලිංග අනුව වර නැගීම මේ වෙනස් වෙන්නේ නැහැ. පංච શબ્දයේ ඉඳන් ඉස්සරහට. හරිනේ. ඊට පස්සේ ච શબ્දයේ ඉඳන් 18 වෙනි શબ્දයේ දක්වා තියෙන શબ્ද මේ පංච શબ્දේ වගේ වර නැගින්නේ කියලා තියෙනවා. ඒක හොඳට හුරු කරගන්න ඕන. එතකොට කොහොමද අපි කියනවා? මිනිසුන් 5 දෙනෙකුන් විසින්. අපි දැන් සිංහලයේදී සංඛ්‍යාව පිටිපස්සෙන් ඉන්නේ කියන්නේ මිනිසුන් 5 දෙනෙකුන්. මිනිස්සු 5 දෙනෙක්. පාලියේදී ඕක මාරු වෙනවා. ඒක මතක තියාගන්න. පංචහි මනුස්සේහි. තේරුණාද? සංඛ්‍යා શબ્දේ මුලට එනවා. මිනිසුන් 5 දෙනෙකුන් කියලා අපි සිංහලයේදී මිනිසුන් පදේ මුලට කිව්වේ. පාලියේදී ඕක අනිත් පැත්ත. සංඛ්‍යා શબ્දේ මුලට එනවා. පංචහි මනුස්සේහි, මිනිසුන් 5 දෙනෙකුන් විසින්. ඒ විදිහට මිනිසුන් 5 දෙනෙකුන්ගේ පංචන්නම් මනුස්සානං දැන් බහුවචන විතර මේ පංච ශබ්දේ බහුවචන ශබ්දයක්නේ. ඒතර බහුවචන විතරයි ඒක වචන නෑ ඒ වගේ. ඒ ඉතින් ගොඩ දෙනෙක් ගැනම කියවෙන්නේ. තේරුණා නේද? ඒක වචන නෑ. හරි. එතකොට ඒ ටික මතක තියාගන්න ඔය 18 වෙනකන් ශබ්ද වල ඒක වචන කතාවක් නෑ. බහුවචන විතරයි. හරි වැඩේ ඊළඟ එකේදී. දැන් ඒකුණ 20 කියන්නේ 19ට. එතන ඉඳන් 98 වෙනි අට නවති කියන ශබ්දයේ දක්වා තියෙන ශබ්දවල බහුවචනයක් නෑ. තියෙන්නේ ඒක වචනයක් විතරයි. ඒක වර්ණගෙන හැබැයි ස්ත්‍රීලිංගයේ විතරයි. ස්ත්‍රීලිංග කොහොමද? භූමි ශබ්දය වගේ නේද? ඉකාරාන්තයිනේ වීසති කියන එක. භූමි ශබ්දය වගේ භූමි. එතකොට භූමියන් භූමියා ওই විදිහට වර්ණගෙන්නේ. ඒ විදිහට මේකේ අපි කිව්වොත් එහෙම මිනිසුන් 20 දෙනෙකුගේ මිනිසුන් 20 දෙනෙකුගේ කියලා අපි කියනවා කොහොමද කියන්නේ? වීසති ශබ්දයේ ස්ත්‍රීලිංග චට්ටි ඒක වචනේ ගන්න ඕන. භූමි ශබ්දයේ චට්ටි ඒක වචනේ වගේ. ඒක හොඳට ඒ නිසා බලලා තියාගන්න. වීසතියා මනුස්සානම් දැන් මනුස්ස ශබ්දයේ චට්ටි බහුවචනය. වීසති ශබ්දයේ ස්ත්‍රීලිංගයට අදාගන්න. දැන් මනුස්ස ශබ්දය පුල්ලිංගයි. දැන් වීසති ශබ්දයේ නියත ස්ත්‍රීලිංගයි. ඒකයි ගැටලුව. ඒක හොඳට මතක තියාගන්න ඕන. මේක නියත ස්ත්‍රීලිංග ශබ්දයක්. තේරුණාද? වීසති ශබ්දේ ඉනන් 8 9 දක්වා තියෙන සංඛ්‍යා ශබ්ද. නියත ස්ත්‍රීලිංගයි. ඒක නිසා එතන තරුවක් හරි දාලා තියාගෙන හොඳට ඒ ටික කියවලා තියාගන්න. මේ ශබ්ද ටික නියත ස්ත්‍රීලිංගයි. ඒ නිසා වර්ණයෙන්නේ ස්ත්‍රීලිංගයේ විතරයි. ඒකත් ඒක වචනේ විතරයි. පැහැදිලිද? භූමි ශබ්දය වගේ කියලා මතක තියාගන්න. එතකොට මිනිසුන් 20 දෙනෙකුන් කෙරෙහි කියලා කොහමද අපි කියන්නේ? මිනිසුන් 20 දෙනෙකුන් කෙරෙහි. වීසතියන් මනුස්සේසු. වීසතියන් මනුස්සේසු. ඒවත් මතක තියාගන්න. අමතකයි නම් ලියාගත්තත් කමන්නේ. ඒ වාක්‍ය දෙකක් හරි. නිකන් ඒ වාක්‍ය ඡන්ද දෙකක් හරි. මේක වර්ණගෙන්නේ මෙහෙමයි කියලා. අද පොඩි වෙලාවක් තව ගත්තර කමන්නේ නැද්ද? මේ සංඛ්‍යාට කිවර කරලාම නේද?
මේ 3 සා 4 සා කියලා ඒවත්.
ඔව් ඒවත් ඒ විදිය මතක තියාගන්න ඕනේ. එහෙම පොඩ්ඩක් වෙනස් පද තියෙනවා කියලා නේ. ඔව් 3 සා 44 සා 50 සා කියන ශබ්ද ආකාරාන්තව යෙදෙනවා කියලා තියෙනවා.
අපි උදාහරණයක් ලියමු.
වීසතියා පුරිසානං පුත්තා දාවන්ති. හරි මම හරි ඒ ඉතුරු ටික ඕනේ නැහැ. මේ ටික විතරක් අපි දැනගත්තම අපි ලියනවා මේකේ සිංහල තේරුම. පුරුෂයන් 20 දෙනාගේ පුරුෂයන් 20 දෙනාගේ මේක අපි ලියන්න ඕන. ස්ත්‍රීලිංග චට්ටි ඒක වචන. මේක පුල්ලිංග චට්ටි බහුවචනයි. පැහැදිලිද? මේ දෙක සමාන. මේ විභක්තිය විතරයි මෙතන සමාන වෙන්නේ. ලිංගය හෝ වචනය සමාන වෙන්නේ නැහැ. මොකද මේක නියත ලිංගිකයි නියත වචනයි. ඒ නිසා මේ දෙක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. මේ සංඛ්‍යා ශබ්දත් එක්ක මේ දෙක නියතයි. මේක හැබැයි වෙනස් වෙනවා. විභක්තිය වෙනස් වෙනවා. මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේකේ ඔක්කොම වෙනස් වෙනවා. මේක ඒ අදාළ විදිහට මෙතන දාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මිනි පුරුෂයන් 20 දෙනාගේ අපි මේක සත්ත්වමියට ගන්නවා නම් වීසති යං පුරිසේසු මිනිසුන් 20 දෙනා කෙරෙහි වීසති යං පුරිසේසු. පුරුෂ ශබ්දයේ සත්ත්වමී බහුවචනයි. වීසති ශබ්දයේ සත්ත්වමී ඒකවචනයි. වීසතියන් පුරිසේසු පැහැදිලිද? හා මේ ටික ඒ නිසා හොඳට හුරු කරගන්න ඕන. මෙහෙම යෙදීමක් තියෙනවා කියන එක. ඊට පස්සේ ඒකූණ සත කියලා කියන්නේ 99ට, ලක්ක කියලා කියන්නේ ලක්ෂයට. එතකොට අන්න ඔය අතර ශබ්ද ටික නපුංසක ලිංග ඒක වචනයි. නියත නපුංසක ලිංගයි, නියත ඒක වචනයි. හරි වැඩි නේද? එතකොට ඒ ශබ්දය එතකොට කොහොමද වර්ණගෙන්නේ? ඒකූණ සත ශබ්දය චිත්ත ශබ්දය වගේ. ඒකූණ සතං පුරිසා පුරුෂයෝ 99ක්. ඒකූණ සතං පුරිසා පුරුෂයෝ 100ක්. 100 කියද්දී නත් අපිට එහෙම වෙන්නේ කොහොමද? මෙතන මහා ගොඩක් ඉන්නේ. පුරුෂ ශබ්දය විතරයි බහුවචනෙට යන්නේ. සංඛ්‍යා ශබ්දේ ඒක වචනයි. මනු
ඉලක්කම් ගැදීම වෙන්නේ චිත්ත ශබ්දය
තමයි. හරි. දොඩ අපි උදාහරණයක් ගමු. පුරුෂයන් 100ක ගේ කොහොමද? සත ශබ්දයේ
චිත්ත.
ඔව්. සත ශබ්දයේ එතකොට නපුංසක ලිංග ඒක වචනයේ චට්ටි අපි ගන්න ඕන. නපුංසක ලිංග චට්ටි ඒක වචනයි. කොහමද? චිත්ත ශබ්දේ වගේ සත ශබ්දය.
සතස්ස.
ඔව්. සතස්ස
පුරිසා.
සතස්ස පුරිසා. පුරිසානම්. ඉතින් ඔන්න ඔය විදිහේ යදීම් ටිකක් තියෙනවා. ඒවා අපි ඒ නිසා හුරු කරගන්න ඕන. ඒ ටික කියවලා යදෙන විදිය පොඩ්ඩක් හුරු කරගන්න. එතකොට මේක සතස්මින් පුරිසේසු. සතස්මින් පුරිසේසු. පුරුෂයන් 100ක් කෙරෙහි සත්ත්වමියේදී. සත ශබ්දය නපුංසක ලිංග. එතකොට නපුංසක ලිංග සත්ත්වමී ඒක වචනෙට යනවා. සත ශබ්දය පුරිස ශබ්දය පුරුෂ ශබ්දයේ තින් සත්ත්වමී බහුවචනෙට යනවා. සතස්මින් පුරිසේසු. පැහැදිලි නේ? හරි. පුරුෂයන් 100ක් කෙරෙහි. මේ විදිහට ද්විසතං, තීසතං මේ පදත් මේ විදිහට හැදෙනවා. ලක්ක ශබ්දයත් මේ විදියයි. ඊට පස්සේ කෝටි ශබ්දය ස්ත්‍රී ලිංග ඒක වචනයි. කෝටි. කෝටිප කෝටි, කෝටිප කෝටි මේ ශබ්ද ඔක්කොම ස්ත්‍රී ලිංගයි.
ඒ දෙක අතර
මොකද්ද?
ලක්ෂේ
කෝටි. ඉතින් එතන ඉඳන් ලක්ෂේ වැනි තියෙන්නේ. 30 ලක්ෂය කියපුවාම ඉතින් ඒක ලක්ෂ ශබ්දයක් නේ. ලක්ෂ කියන පදයක් තියෙනවා ඒ අතරේ. කෝටි කියලා කෙලවරට එන එන එක ඒකුණ කෝටි කියලා එනවනේ. එතෙන් එනකන් තියෙන ඔක්කොම ලක්ෂ ශබ්දේ වගේ. හරි. ඊට පස්සේ ආපහු මේ 79 පිටුවේ තව පොඩි කොටසක් ගැන කියවෙනවා. විස්සති ශබ්දයෙන් මැත්තේ වූ සංඛ්‍යා ශබ්දයෝ වෙන් වෙන් වූ කොටස් ප්‍රකාශ කරන කල්හි බහුවචනෙහිද යෙදෙත්. ඒක මතක තියාගන්න. මේ කියන්නේ රාශි ගොඩ වල එක රාශි ටිකක් ගැන කියද්දි කොහොමද? උදාහරණයක්. 20 කොටස් 3ක්. එහෙම නැත්නම් 20 කොටස් 2ක්. ඒ වගේ කියන තැනක අපි කියවන්නේ දැන් විස්සති ශබ්දය ස්ත්‍රී ලිංග ඒක වචනයි කියලා. විසති අපිට කියන්න ඕන 20 ගොඩවල් 3ක් තියෙනවා. කොහොමද? මොනවද? චීවර වොන්න 20 හදපු පැක් 3ක් තියෙනවා. ඒකට 60ක් නේ. ඒ 20 ඒවා 3ක් තියෙනවා කියලා කියනවා නම් අපි කියන්නේ කොහොමද? තී විසතියෝ. එතරම් එකනම් 30 වීසතියෝ වෙන්න ඕන. වීසති ශබ්දය අපි තී ශබ්දයක ගන්න නැතුව එමුට පැටලෙනවා නැත්තම් පහක් කියලා කියමුකෝ. 20 ගොඩවල් පහක් තියෙනවා. කොහොමද කියන්නේ? පංච වීසතියෝ. පංච වීසතියෝ 20 ගොඩවල් පහක් තියෙනවා. ඒ කියන්නේ 100ක්. මොනවද? රෙදි අපි චීවර කියලා. චීවර 20 වුවා පහක් තියලා තියෙනවා. අපි එතන කියන්නේ පංච වීසතියෝ 20 ගොඩවල් පහක්. පැහැදිලිද? එතකොට 100 ගොඩවල් පහක් සත ශබ්දයෙන් ඒක වචනයෙන් කියලානේ අපි කිව්වේ. මෙතනදී බහුවචනෙට යනවා. ඒ ගොඩක් ගැන කියවෙන තැනක. පංච සතානි. සතානි. නැත්තම් පංච සතන් නෙවෙයි. සතන් ශබ්දය අපි කිව්වේ ඒක වචනයෙන් වර්ණගෙන්න ඕන කියලා. නමුත් මෙතන ගොඩවල් ගැන කියවෙන තැනක බහුවචනෙටත් යන්න පුළුවන් කියලා මතක තියෙනවා. පංච සතානි ඒ විදිහට. ඒකට උදාහරණ කීපයකුත් පෙන්නලා තියෙනවා. 79 පිටුවේ අපි මේවා ගැන කලින් විස්තර ඇතුව ටිකක් කතා කළා. තව ගැටලු තිබුණොත් ඊළඟ දවසේ හරි අපි කතා කරමු. ගැටලුයි තමයි අද ඔක්කොම. ටිකක් ඉතින් කියවලා තියාගන්න. මේ ටික බලන්න. එතකොට මම හිතන්නේ ප්‍රශ්න ටික විසඳෙයි. ඉතින් මෙහෙම නිකන් කියාගෙන ගියාට මම ඔක්කොම විසඳෙන්නේ නැහැ. මොකද අපි ගොඩ කාලයක් කතා කරපු කොටසන්නේ මේ බොහොම ඉක්මනින් කියාගෙන යන්නේ. මේක ඉතින් ඇත්තටම ටිකක් හිමින් කෙරෙන්න ඕන දෙයක්. අභ්‍යාසත් එක්ක ටිකක් හිමින් කෙරෙදි තමයි අප හැදිරි තැන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා Taman තනියෙන් මේ ටික පොඩ්ඩක් අභ්‍යාසත් එක්ක බලාගෙන යන්න. එතකොට මේ අප හැදිරි තැන් තියේ නම් ඒව ටික මගහැරිලා යයි. එහෙම නැතුව අර මෙහෙම කතා කරගෙන ගියාට මම කොහොම විසඳෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි ඉක්මනට මේ ක්‍රම සංඛ්‍යා ටික කතා කරලා නවත්තුමු අද. 81 පිටුව. ක්‍රම සංඛ්‍යා කියලා කියන්නේ මොන වගේ ඒවාද? අන්න වෙණියෙක් ගැන කියෙවෙද්දී යෙදෙන්නේ මෙන්න මේ යෙදීම. උදාහරණයක් පළමු වෙණියා, දෙවෙනියා, තුන් වෙණියා, පස් වෙණියා, දහ වෙණියා කියලා අපි කියන තැනක අන්න ඒ යෙදීමට තමයි කියන්නේ ක්‍රම සංඛ්‍යා කියලා. අපි කියනවා ශිෂ්‍යයින් අතර පළමු වෙණියා. අන්න ඒ වගේ බොහෝ විට මේක යෙදෙන්නේ නිද්ධාරණ පදත් එක්ක. නිද්ධාරණ අර්ථය කියලා අපි කතා කරේ කලින් නේද? පිරිසක් අතරින් යමෙක්ව වෙන් කරලා පෙන්නනවා. අන්න ඒ වගේ අවස්ථාවවල මේ ක්‍රම සංඛ්‍යා යෙදෙනවා. තේරුණාද? උදාහරණයක් අපි කියමු. ශිෂ්‍යයන් අතරින් පළමු වෙණියා. සිස්සේසු පඨමෝ කියා. ඒකනේ එකට කියන්නේ ඒක කියලා. පළමු වෙණියා කියන එකට අපි ඒකෝ කියන්නේ නැහැ. පැහැදිලි නේද? පළමු වෙණියා කියද්දී අපි කියන්නේ පඨමෝ. ඒකෝ නෙවෙයි. පැහැදිලිද? දැන් අර සාමාන්‍ය ගණින සංඛ්‍යා ටික අපි කියාගෙන ගියා. ඒක ද්විති චතු පංච ওই විදියට. එතකොට මේ ක්‍රම සංඛ්‍යා ටික ඊට පොඩ්ඩක් වෙනස්වට හැදෙන්නේ මෙන්න මේ අවස්ථාවවල. 1 2 3 4 5 කියන එක සාමාන්‍ය විදියට හැදෙනවා. 6 කියන අවස්ථාව. මෙන්න මේ ටික වෙනස් විදියට හැදෙනවා. කොහොමද? ඒ පළමු වෙණියා කියද්දී අපි කියන්නේ පඨමෝ. පඨම ඒක වර්ණගෙන ඊට පස්සේ ස්ත්‍රීලිංගයේදී පඨමා ඒ විදියට. එතකොට දෙවැනි කියද්දි ဒုတိය. ද්වි කියන්නේ අපි සාමාන්‍ය සංඛ්‍යාව කිව්වේ ද්වේ ද්වි කියලා. මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. තතිය. චතුත්ථ. චට්ඨ වෙන්නත් පුළුවන්. චට්ඨම වෙන්නත් පුළුවන්. මෙන්න මේ ටික විශේෂයෙන් වෙනස් වෙනවා කියලා ඒක මතක තියාගන්න. අනිත් ඒවා අනිත් සංඛ්‍යා ශබ්ද ඔක්කොම හැදෙන්නේ මේ ක්‍රම සංඛ්‍යා ටික හැදෙන්නේ සංඛ්‍යා ශබ්දයේ කෙළවරට මයන්න එකතු කරලා. අනිත් හැමතැනකම සංඛ්‍යා ශබ්දයට එකතු කරනවා මයන්න කෙළවරට. එහෙමයි ක්‍රම සංඛ්‍යාව හදන්නේ. කොහොමද? පස්වෙනියා කියනවනම් පංචම, පස්වෙනි ළමයා කියනවනම් පංචමෝ ධාරකෝ. එතකොට ඒකත් අපි විශේෂණ පද විදියට මේවත් තියෙනවා. ලිංග විභක්ති වචන අනුව වර්ණගෙනවා. පළවෙනි ළමයාගේ තාත්තා. පළවෙනි ළමයාගේ පඨමස්ස ධාරකස්ස පිතා. පඨමස්ස ධාරකස්ස පිතා. පැහැදිලිද? ඒ විදිහටයි වර්ණගින්න. මේ වර්ණගින්න වෙනවා ඒ. එතකොට පඨමම්හි ධාරකම්හි පළමුවෙනි දරුවා කෙරෙහි. ඒ විදිහට යෙදෙනවා. ဒုတိယස්ස ධාරකස්ස. ဒုတိယම්හි ධාරකම්හි. එතකොට ශ්‍රී ලිංගයේදී ဒုတိယාය වනිතාය. දෙවෙනි කන්‍යාවගේ වනිතාවගේ ඒ විදිහට වර්ණගිනවා මේවා. ශ්‍රී ලිංගයේ. එතකොට ඒ යෙදීම් ටික වෙන්නේ කොහොමද කියන ටික ඒ විස්තරේ 81 වෙනි පිටුව ටිකක් හොඳට කියවන්න. එහෙමනම් අදට අපි නවත්තමු. ඉතිරි කාරණා ටික අපි තව කිතක ගැන විස්තරයක් කියන්න උවමනාවක් තිබුණා. මතක් කරන්න කියලා කිව්වා. ඒ වුණාට කාලෙ මදි ඒකනේ. අපි ඊළඟ දවසේ ටික කතා කරමු. අපි බලමු ඊළඟ දවසේවත් ඉතිරි ටික ඉවර කරලා දෙවෙනි පොතට යන්න නේද? බ්‍රහස්පති ගැටලුවන්නේ නේද? කරගෙන යන්න ගැටලුවන්නේ නේද? එච්චර මෙච්චර වෙලා උපෝසථයේ තියෙන්නේ නේද? අතහමාරෙන්නේ අපි එදාටම කරමු. අර තියෙන දවස් අපි වැඩිපුර වෙනස් කරන්න යන එකත් හොඳ නේද? ඊට පස්සේ මේ නේද? තියෙන විදිහටම යන එක හොඳයි. මේ කියපු ටිකේ වෙන ගැටලු තිබුණොත් ওই ටික දැන් බලාගෙන යන්න ආයේ වතාවක්. ඒ බලාගෙන ගිහිල්ලා තවත් ගැටලු තියෙනා අරගෙන ඉන්න ඉතින් නේද? අරගෙන ඉන්න අපි පස්සේ කතා කරමු එහෙනම්. හරි. ඔක්කොම ගැටලුද? නැහැ ඉතින් බැලුවේ නැත්තම් ගැටලු. අපහු බලන්න ඕන. හරි. අපි එහෙමනම් අද දවසෙත් කරගත්තු සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාටමත් ඒ වගේම ඉතින් මේ ධර්මය මේ විදිහට අපිට ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්ම රත්නේ මහා සංඝ රත්නය පහළ වුණ නිසා. ඒ වගේම ඒ පුරාණ මහ රහතන් වහන්සේලා ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මේ තාක් කාලයක් රැකගෙන පැමිණි නිසා. ඒ නිසා ඒ උතුමන් වහන්සේලාට උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම ග්‍රන්ථ ආදී රචනා කරමින් අපිට මේ විදියට ධර්මය හදාරන්න, ඒ ධර්මයේ පිළිපදින්න උපකාර කරපු යම්තාක් ගිහි පැවිදි උතුමන් වහන්සේලා වෙනුවෙන් මේ හැම දිනාටමත්, ඒ වගේම මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරලා අපවත්ව දරන් කියදුණු යම්තාක් මහතෙරුන් වහන්සේලා වෙනවද, ඒ සෑම සියලු දිනාටමත්, විශේෂයෙන්ම අපිට ධර්ම විනය කියලා දුන්නු, අපිට පිරිසිදුව පැවිදි උපසම්පදාවන් ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, ඒ පරම්පරාවෙන් පැමිණි ඒ සෑම සියලු දෙනාටම, ඒ වගේම පින් අනුමෝදන් වෙන යම්තාක් සත්ව ප්‍රජාවක් වෙනවද, සාසනීය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන යම්තාක් දෙවි දේවතා පිරිසක් වෙනවද ඒ සෑම සියලු දෙනාටම, ඒ වගේම පින් අනුමෝදන් වෙන යම්තාක් සත්ව ප්‍රජාවක් වෙනවද හැමෝටම, ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙන කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.